දහමේ නම් සඳහන් වෙනවා සත්‍යක්‍රියා කරපු
ගොඩක්.
ඔව්. ජාතක කතාව බැලුවා කියනවානේ සත්‍යක්‍රියා ගොඩක්. ඒවයි ඒ කියන විදිහට ඇත්තක් තියෙනවනේ. ඇත්තක් තියෙනවා. හැබැයි ඒක අර සත්‍ය මත පදනම් වෙලා අදිෂ්ඨානයක් කරගන්න. ඉතින් අපිට සමහර වෙලාවට හිතනවා සත්‍ය කිව්වහම මේ මෙහෙමයි ඒ සත්‍යක්‍රියාවල ගොඩක් වෙලාවට දැන් හොඳ පැත්තේ තමන්ගේ යම්කිසි සීලයක් එක සිල්පදයක් හරි කමන්නේ මම මේ සිල්පදේ මං මෙච්චර කල් ආරක්ෂා කරනවා ඒකේ බලයෙන් මෙහෙම වෙන්න කියලා ඒක සත්‍යක්‍රියාවක් හා තියෙනකේ එක තැනක් තියෙන රඤ්‍ය දත්තුහර කියලා. ඒ කතාව අහලා තියෙනවද දන්නේ නැහැ. අම්මයි තාත්තයි පුතයි යනවා තාපස කෙනෙක් හම්බ වෙන්න. ගිහිල්ලා ඉතින් මේගොල්ලෝ ওই තාපසයා කලින් අඳුරන්නේ. මේ කෙනෙක් අඤ්ඤදත්තු තමයි මං හිතන්නේ පුතාගේ නම පොඩි පුතෙක්. එයා ඉතින් ගල්ලම් කර කර ඉන්නා මේ දෙන්නා කතා කර කර ඉඳි. මොහම ඉද්දි එක සැරේට ණයෙක් දෂ්ට කරනවා මේ පොඩි ළමයාට. ඊට පස්සේ ඉතින් මේ දැන් මේ කැලේනේ. සිහි නැතුව ඉන්නා දැන් ඉතින් මේ අම්මා කියනවා මේ තාපසතුමාට නා ඔබතුමා මේ මෙච්චර කල් සිල් රකින්නවනේ ඉතින් මේ මේ සත්‍යක්‍රියාවක් කරලා පුතාව සනීප කරලා දෙන්න කියලා. ඉතින් මේකෙදි තාපසතුමා සත්‍යක්‍රියාවක් කරනවා මං හිතන්නේ. මට හරියටම මතක නෑ ඒකේ තියෙන්නේ. මං දැන් තපස් රකින්න ඇවිල්ලා අවුරුදු 20ක් විතර වෙනවා මේ කැලේට ඇවිල්ලා. මේ මං හරියටම තපස් රැක්කේ එක දවසයිද මොකක්ද දෙකක් කියන්නේ. එහෙමයි යා සත්‍යක්‍රියාව කරන්නේ මේ කාර්ය තුල. එයා හැබැයි ඇත්ත
කියන්නේ
සත්‍යයි. එතකොට පුතාගේ කකුල් දෙකේ ඉඳන් ඉන හරියට විතර විස බහිනවා. අන්න හොල්ලන්න ගන්නවා. ඊට පස්සේ කියනවා දැන් මගේ සත්‍යක්‍රියාව කළා. ඉතින් ඔය දෙන්නත් සත්‍යක්‍රියාවක් කරන්න කියලා මේ කියනවා. ඉතින් ඒකේ තියෙන මට හරියටම මතක නැහැ. ඉතින් මේ මේ අර දෙන්නත් ඒ වගේ දැන් සත්‍යක්‍රියා කරනවා. දැන් තාත්තද කොහෙද කියනවා අපි මෙච්චර කල් පෞල් ජීවිතය ගෙව්වා මං මේ මෙයා එක්ක කැමැත්තෙන් හිටියේ එක දවසයිද මොකද්ද ඔන්න ඔහොම එකක්. දැන් අම්මත් ඒ වගේ මොකද්ද එකක් කියනවාට හරියට මේක මතක නැහැ.
ජාන්‍ය දත්තු හර කියලා තියෙන්නේ ඒක. එතන මම කියන්නේ දැන් අපි තමයි හොඳටම සීලයක් රැකුණොත් විතරයි සත්‍යක්‍රියා කරන්න පුළුවන් කියලා. එහෙම නොවන ඒ වගේ දේවලුත් තියෙනවා. පොඩි
අසද්ද. ඒක ඇත්ත. දැන් මට තේමත් දෙකින් ලැබෙලා තියෙනවා. ඒක ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා දැන්. ඒක
කිනේ ස්වභාව ධර්මයේ තියෙන ඒවා. දැන් වැඩේ තියෙන්නේ අපි කතා කරන්නේ නිවන් මාර්ගයට අදාළ ඒවා. දැන් ඔක දැනගත්තත් නැතත් මේක කොහොමද නිවනට අදාළ වෙන්නේ? දැන් අපිට ලැබිලා තියෙන්නේ මේ ෂණ සම්පත්තියක් නේ ලැබිලා තියෙන්නේ නේද? ෂණ සම්පත්තිය කියන එක දන්නා මිනිස් ජීවිතේ බුද්ධ පද කාලෙක ඊළඟට ධර්මයක් අහන්න ලැබිලා තියෙනවා. ඒ જાති තුන කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා බොහොම කලාතුරකින් වෙන්නේ. මනස ජීවිතය ලැබෙන එකට අර කන කැස් බෑව යසුගුරෙන් අහස දකින්න වගේ කියලා උපමාවක් දෙනවා නේද? මෙච්චර දුර්ලභ දෙයක් මනස ජීවිතය ලැබෙන එක. ඊළඟට බුද්ධෝත්පාද කාලයක් කියන්නේ දැන් පහුගිය කල්ප 100ටම බුදුගුරු
කියයි. අකරයිද හයයිද වගේ. කල්ප 100කට.
ඉතුරු හයයි. හය නම්.
එතකොට නේද? කල්ප 100ට මම හිතන්නේ හය නම. එතකොට මේ කල්පේ හතර නමක් හිටියට කල්ප 100කටම ඇතිලා තියෙන්නේ බුදුරු හතර නම. ඒ කියන්නේ කොච්චර දුර්ලභද? කල්ප ගණන් තියෙනවා බුදු කෙනෙකුට. කල්ප කියන්නේ මහා අධික කාලය. ඒතර ඒ කාලේක අපිට මිනිස් ජීවිතේ ලැබුණා නම් ඒකෙන් වැඩක් ගන්න බෑ දහමනේ. ඒතර ඒ දෙවෙනි දුර්ලභ කාලය. බුද්ධෝත්පාද කාලයක මිනිස් ජීවිතේ ලැබෙනවා. ඊළඟට දහමක් අහන්න ලැබෙන එකත් ඒ වගේම දුර්ලභයි. ඒතර ඒ තුනම ලැබෙනවා කියන්නේ මම ඔබ කියන්නේ හරියට අද කාලේ ඉතරයක් ඇදෙනවා වගේ පළවෙනි තෑග්ග කෝටි 10ක් විතර ඇදෙන එක
දුර්ලභ
මේ
දුර්ලභයිනේ.
එතකොට එක්කෙනෙකුට ඔය පළවෙනි තෑග්ග ඇදිලා දෙවෙනි සැරේටත් එයාටම පළවෙනි තෑග්ග ඇදෙන එක කොච්චර දුර්ලභද වෙන්නම පුළුවන්. එන්න බැරිම දෙයක් නේ. මේකයි දුර්ලභ ඒවා කියනකොට අපි බලන්න. හරි ඊටත් වඩා දුර්ලභ දෙයක් මේ කතා කරන්නේ. නේද? මේ බුදුහාමුදුරෝ දීපු උපමාවක් බලනකොට වෙන්නම බැරි කලාතුරකින් වෙන්න පුළුවන් සිද්ධි දෙකක් නෙමෙයි තුනක් නොවේද? ඒකට එක්කෙනෙකුට මේ තුනම වෙනවා කියන්නේ අය හිතා ගන්නවත් බැහැ. එකෙන් තේරුම් ගන්න ඕන ආයේ මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. බුදුහාඳුර ගැන ශ්‍රද්ධාවක් තියනවා නම් බුදුහාඳුර බුරු කියන්නේ නැහැ. අපි බය කරන්න නෙමෙයි කියන්නේ මේ ඇත්ත ඇති හැටි දැකලා. එතකොට මේ ලැබුණ අවස්ථාව ආයේ ලැබෙයි කියලා හිතන්න බෑ.
මනුෂ්‍ය ජීවිතේ නෑ මනුෂ්‍ය ජීවිතේ ලැබුණා.
අනස ජීවිතේ ලැබෙන්න ඕන. දහම තියෙන කාලයක් වෙන්නත්
ඕනේ.
අහන්න ලැබෙන්න. අහන්න ලැබෙන්නත් ඕනේ. ඒ තුනක් එකට යෙදෙන්නේ. ප්‍රතරයියේ පළවෙනි දැක්ක තුන් සැරයක් ඇදෙනවා වගේ වැඩක්. ඊටත් වඩා දුර්ලභයි. ඒ උපමා ගත්තාම අපි ඒක ගණන් ගත්තේ නැතුව. දැන් අපි හිතනවා නෑ ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන් කියලා. නේද? වැඩි හරියක් ගෙවිලා තියෙන්නේ දහම හොයලා නෙවෙයි. ඊළඟට ඒ හොයන්න ගියත් අපි හොයන්නේ දහමේ තියෙන ලෝකෙට අයිති දෙයක් මිසක් ලෝකෙන් එතර වෙන්න දේශනා කරපු පැත්ත නෙවෙයි. එතකොට ඒකෙනුත් අපි ශන සම්පත්තිය මගාරින්. එතකොට පෙන්නනවානේ මේ දැන් සසරේ යන සත්‍යයා වැඩි හරියක් ගත කරන්නේ අතරපාය කියලා පෙන්නනවා නේද? අපිට මේක ගන්න ඕන මේ මම ගැනයි කියන්නේ කියලා. අපිට හිතන්නේ අපි ගැන නෙවෙයි අනුන් ගැන කියලා. බුදු කෙනෙක් වෙන්නන්නේ මේ සසරේ යන සත්‍යය. ඒකට කමන්ට අදාළයි මේක. ඒකට වැඩි හරියක් ගත කරන්නේ අතරපාය නම. එතනත් හිතන්න පුළුවන් මේ මිනිස් ජීවිතය ලබන එක කොහොමද? අරණීය පොත්තට ගත්තු පස් ටිකයි මහ පොළවේ පසුයි කම්පයා කරනවා නේද? අරණීය පොත්තකට ගත්තු පස් කැට ටිකක් වැඩි කැට ටිකක් ගත්තොත් අපිට ওই ටික අරන් දවසක් විතර ගන්නොත් ගණින්න පුළුවන් නේද? මේ මිදුලේ තියෙන වැඩි ටික ගණින්න කිව්වොත් හිතා ගන්නවත් පුළුවන් කරන්න බෑනේ. මේ මහ පොළොව කොහොමද මේ ටිකයි මිදුලි වැලි ටිකයි සංසන්දනේ කළත් කොච්චර දුර්ලභ කාරණයක්ද මේ මෙතන මිය පොත්තට ආපු වැලි කැට කියන්නේ මහ පොළොවට සංසන්දනේ කරන්නේ. අපි සුගතියක ඉඳලා ආයෙ සුගතියක යන එක ওই වගේ වැඩක්. ඒ කියන්නේ මේක වෙන්න බැරි දෙයක් කියලා තමයි
දෙන්නේ.
ඔව්
අපි දිස්කර.
හැබැයි අපි යෝග අනිත් පැත්තටමයි දන්නේ නෑ. අපි ඉන්නේ වෙනිය පොත්තේ. මහා පොළොවේ කොටේ කියලා හිතන්න අපි හදන්නේ වුණාට ඇත්තාරක ඇත්ත කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රද්ධාවක් තියනවා නම් පොඩ්ඩක් හරි මේක ඇත්ත කියලා බාර ගන්න නේද? දැන් අපි ඕක අමතක කරලා අපේ පැත්තට අපි ඕක දාගන්නවා. ඒකට මේ මේ ලැබුණ එකේ වටිනකම අපිට දැනෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි දැන් මේ මේකේ මේ ලැබුණ අවස්ථාව මගහැරියොත් ආයේ හම්බ වෙන්නේ නැහැ. බුද්ධ දේශනා පොඩ්ඩක් හරි පිළිගන්න ඕන. ඔය දන්න ටිකම ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කෙනෙක් දුක දැක්කනම් එහෙම මේ දුකෙන් මිදෙන්න ගන්න උත්සාහය. මොකද දෙයකට දෙන උපමා. හිස ගිනි ගත්ත කෙනා ඒ ගින්න නිවන්න කොහොමද උත්සාහ කරන්නේ? එහෙම උත්සාහයක් දරන්නේ. අපි කවුරුවත් ඒ වගේ උත්සාහයක් දරන්නේ නැහැ. අනිත් පැල ඔක්කොම ඉවර කරලා වෙලාවක් ආවොත් තමයි එන්න දාම හොයන්න. අපේ ජීවිතේ බැලුවොත් අවුරුදු කීයක් දැන් ගෙවිලා ඇද්ද? ඒකේ අපි දහම හොයන්න දාලා තියෙන කොච්චර ටිකද? එතකොට මේ ෂණ සම්පත්තියේ වටිනකමක් දැකලාද? නේද? නැත්නම් මේ දුක කියන එක දැකලාද? දැකලා නැහැ. ඒ නිසා තමයි අපි ඔය දැන් මේ සසරේ යන අයට වෙන්නේ මොකද කියලා ඉතින් තර්ක කර කර ඉන්න පුළුවන්. මම මේ ඔබතුමාව මේවා කරන්න නෙවෙයි කියන්නේ. ඒ වුණාට දැන් ඔය දැන් සත්‍යක්‍රියාවකින් කවදාවත් සෝවන් වෙන්න බෑ. ලෝකෙටයි දෙයකටනේ අපි ඔය බාරයක් කාර්යයක් වෙනවා වගේ වැඩක්. හරියට බෝධි පූජාවේ වැඩක් තියනවාද කියලා අහුවා වගේ වැඩක්. වැඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඔක නිවනට අදාළ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔක කියා දෙන්න නෙමෙයි. මේ ෂණ සම්පත්තිය කියන්නේ ඕක නෙමෙයි. හරි. ඒකට ඒවා කතා කළාට කමන්නේ නැහැ. හරි. අපිට මේ ලැබුණ දේ මගහැරෙයි. අඩුම ගානේ අපි උත්සාහ කරන්න ඕන මේ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ අඩුම ගානේ සෝවාන් වෙන මාර්ගයටවත් වැටෙනවා. එහෙම නැවුනොත් අර භයානක තත්ත්වේ එහෙම වැඩි හරියක් සතර පායි ඉන්න තමයි වෙන්නේ. ආයේ මේ චාන්ස් එක ලැබෙයිද දන්නේ නැහැ. මොකද මහාවුදුරෝ කියන විදිහට මේක මහා කලාතුරකින් වෙන දෙන්නම බැරි දේවල් තුනක් මේක කියලා තියෙනවා. يعني අපි සෑහෙන පින් කරලා තියෙනවා. මේක නිකන් නෙවෙයි. මේ අවස්ථාවක් ලැබෙනවා. නේද?
මේ අවස්ථාවක් ලබන්න පින් කරලා තියෙනවා.
ඔව්. ඉතින් ඕක මම ටිකක් මතක් කළේ. ඔය අපි දන්නේ නැතුව නෙමෙයි ඔය ගැන හිතන්නේ. නේද? අහලා තිබුණාට එච්චර ගැඹුරට ඔක හිතන්නේ නැහැ. එහෙනම් තමයි මේක ගණන් ගන්න. මේ ලැබුණ අවස්ථාවේ වටිනකම අපි දන්නේ. ඒ නිසා තමයි අපිට මේ කියන්නේ ඔයගොල්ලෝ කරන ඒවා වෙනස් කරන්න නෙවෙයි. අනිත් වැඩ නවත්තන්න කියලාත් නෙවෙයි. හැබැයි මේක අතක කළොත් තියෙන භයානකකම තේරුම් ගන්නවා. මේ අවස්ථාව ආයෙ ලැබෙන්නේ නැහැ. කියන තැන ඉඳන් බලන්න. එතකොට එහෙම අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ නිකන්. අපේ හැමෝටම ලැබෙන්නේ නැහැ අච්චර දුර්ලභ කරුණක්. අපේ සෑහෙන පෙර පුරුද්දක් තිබිලා තියෙනවා, කුසල බලපාලා තියෙනවා. මේ බලවත් කුසල කර්ම යෙදිලාමයි මේ අවස්ථාව ලැබෙන්නේ. බඩ බොහොම කලාතුරකින් ලැබෙන එකක්. ඒ නැති ලොතරැයියක් ඇදුනත් නම් පරණ කිනකට ගියයි. මේ අපි ජාති තුනක් වෙ. උඹ වෙන්න කොහොම පිනක් තියෙන්න ඕනද? ඒක පින් නැතුව නෙවෙයි. අපිට ඒකෙන් කියන්නේ අපිට හැකියාව නැතුව නෙවෙයි. මොකද එහෙම ලැබෙන්නේ පුළුවන් අයට තමයි ඒක ලැබෙන්නේ. හැබැයි අපි ඕකේ වටිනකම දැක්කේ නැත්නම් ඕනකම ඇති වුනේ නැත්නම් අපි මගහරිනවා ඒක. ජීවිතේ බැලුවොත් ආයිට හතරෙන් තුනකට වඩා ගෙවිලා ඉවර ඇති. නේද? ඉතුරුනේ. තව ටිකයි. එතකොට දැන් බලන්න අර ගෙවුන ටිකේ අපි යන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගත්තද? දවත්ත ඕක ගැන ගැඹුරට හිතුවේ නැත්නම් ඉතුරු ටිකක් අර විදිහටම ගියකයි. ඒකලා ගියොත් අර ආපු විදිහටම යනවා අපට. ආයේ මේවා අහන්නවත් ලැබෙන්නේ නැහැ. සමහරවිට මුස්ලිම් පවුලක උපදී ඊළඟට මිනිස්සෙක් වුණා. බෞද්ධය තමයි මුස්ලිම් වෙලා උපදින්නේ. අපි මේ ඉන්න බෞද්ධයෝ තමයි මුස්ලිම් වෙලා උපදින්නේ. ඒ බෞද්ධයෝ කියලා විශ්වාස දෘෂ්ටික වැඩ කරාම ආයි උපදින්නේ වෙන ඒ වගේ තැන්වල. ඒත් අපි ඒකෝලෙක් කරන්න දුන්නේ නැහැ නේද? පුළුවන් අවස්ථාවේ අපි නේද? ප්‍රයෝජනේ ගන්න. ඉතින් මම මේක ටිකක් කිව්වේ මේ දැන් අද වගේ දවසක විශේෂයෙන්ම පොයේ දවසක අපි කතා කරනකොට නිවන් මාර්ගයට අදාළ ඒවා කතා කළා නම් හොඳයි. මොකද අපි හැමෝටම ඒ හැකියාව තියෙනවා. ඒක තමයි මතක කරන්න එපා. අපි හොයන්න නැතුව හිටියට හැකියාව නැතුව නෙමෙයි. සමහරුන්ගේ ඒක දැන් සමහරුන්ගේ කියන්නේ අපි ඒක මුලින්ම දී අද සම්වරුන්ගේ ගත්තත් ඒගොල්ලෝ මේ වහල ඇති නේද? අස්සජී හාමුදුරුවෝ මොන ගැහෙන්නේ? නේද? කෝලිත උපතිස්ස දෙන්න. මේ දෙන්න ඊට කලින් ඉන්නේ මේ සංජය. සංජය බෙල්ලට්ටි උත්සව ළඟ තමයි මේගොල්ලෝ ඉන්නේ. මෙච්චර මේ පෙරම් පුරුපු දෙන්නේ. ත්‍යාරිෂ්ඨික කෙනෙක් ළඟ ඉගෙන ගන්න. ඊළඟට අර නාට්‍යයක් බලනවා නේද? ගිරග්ග සමජ්ජය කියලා. ආ. සඳහන් නේ. ඒකට ඒක ඒ කාලේ තිබුණ හොඳ ෆේමස් හොඳම එකක් වෙන්න ඕනේ. ඒ කොහොම ජීවිතයක් ගත කරපුවාද? අවස්ථාව ලැබුණ ගමන් වෙනස් වෙනවා. දහම අහන්න ලැබුණා.
ධ්‍යාන කතාවෙන් සෝවාන් වෙනුනේ.
සෝවාන්. යේ ධම්මා හේතුඵව තේසං හේතුන් තථාගතෝ ආහ. පද දෙක කියනකොට උපදිස්ස සෝවාන්.
එහෙනම් මේකවත් තියනවා කියලා අවබෝධය දෙන්නේ නැති නේද? එතනදී මේ භාවනා කරනවා
තෙරපින් වලින් මේක අහන්න ලැබුණා. ඊට වඩා දෙයක් කියන්නද? තෙරපින් වලින් ඔය අපිට ලැබුණ ධන සම්පත්තියම තමයි ලැබුණේ. මනස ජීවිතේ ලැබුණා. බුද්ධෝත්පාද කාලේ ලැබුණා. ධහම අහන්න ලැබුණා. ඒක තෙරපින්ම නේ. සුදුරු ටික තෙරපින් නෙවෙයි. පුරුදු කිරීම ගව වෙන මොකද ප්‍රඥාව වැඩි වෙන්න ඕන අර අවබෝධ කරගන්න මට්ටමට එන්න පුරුදු කරලා
සංසාර පුරුදු කරගන්න.
ඒ කියන්නේ දහම හොයලා පුරුද්දක් තියෙනවා. පිනට මඟපල ලැබෙන්නේ. පිනට ලැබෙන්නේ ඒකට පරිසංසාර
කුසල්
වලින් මේ පරිසරය ඇති වෙනවා. මම අර බුදුහාමුදුරුව තව අර කොහොමද සිටු පුතෙක් සිටුවේ කුයර ඒ දෙන වයසට යන කාලේ කියනවනේ මේගොල්ලෝ තරුණ කාලේ ආවනම්
මඟපල් ලබන රහතත් එන්නේ
නේ මැදි වයසේ ආවනම් ඒත් එහෙම වයසක කාලේ ආවනම් ඒ සෝවන් වෙන්න හරි පුළුවන් තාමත්
නේ එහෙම කියලා කිව්වොත් එන්නේ නැහැ ආනන්ද
එතකොට මේ අවස්ථාව තිබිලා
මගේ
මගේ මගහැර ගන්න අපි අපිමයි. ඒකයි මෙතන ගන්න
ඕනේ. ඒක ඌව නෙවෙයි. ඒකලා දෙන්න ගන්න
බෑ. ඔකත් මේ වගේ වැඩක්. ඉතින් මේක මේ කොහොම ලබා ගන්නකම් අවශ්‍ය ටික කරලා අවස්ථාව ලැබුණාට පස්සේ අපි වෙන වෙනම කර කර ඉන්නවා. මේකෙන් අවශ්‍ය ප්‍රයෝජනේ
අවශ්‍යය මට
ගන්න
ආයතන 6 ආයතන 6 මම අපේ රූපයක් ඇහෙන රූපයක් දෙනකොට සංඥාව එවිට අපි විඥානෙන්නේ ඒක මේ මේක
දරගතියක්ද
මොකද්ද කියලා මොකක්ද කියලා රූපේ විඥානයෙන් දැනගන්න. මේ විඥානය දැනගන්නකොට දැන් අපි අනුගෙලිය දැක්කත් අනුගෙලිය කියලා විඥානයෙන් දැනෙනවා. ඒකට මොකද යහන සත්‍යයක් ඒක විඥානේ අපිට කියනවා. ඊපස්සේ දැන් මේ දැන් අපි හිතමු භෝගෙදී කියලා විඥානය පෙරදෙනවක් නැතුව අපිට මේ රූපේ රෝගෙදී රූපේ දුන්නෙන් පස්සේ විඥානේ මේ පෙරදෙනවක් නැතුව අපිට හඳුනන්නේ කොහොමද ඒක සංඥාවද? විඥානේට පෙර ඒ අඹගෙඩියයි කියලා විඥානේ දැන් කවදාකවත් විඥානේට නාපු දෙයක් ආව රූපයක් වෙනුත් අපිට නැහැ.
ඔකේ කලවෙන දේ වචන ටික පොඩ්ඩක් අපි මතක් කරගන්න. දැන් විඥානය කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. අපි දැනගන්න ගතියට දෙන නමක්. මොනවා හරි දැනගන්න ගතියක් තියෙනවා. ඒකට කලින් කියන්නේ විඥානය. හරි. දැනුවත් වෙන ගතිය. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ ආයතන 6 හරහා විතර. එන්න දැනගන්න විදිහක් නැහැ. ආයතන හය කියේ මොනවාද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හයට අනතර අපිට කිසිම දෙයක් දැනගන්න බැහැ. පැහැදිලි නේද?
ඔව්.
එන විදිහක් තියනවද දැනගන්න? තියනා නම් කියන්න. එහෙම එකක් නැහැ. හරි. දැනුවත් වෙනවා නම් ඔය හයින් විතරයි දැනගන්න. එතකොට මේ දැනුවත් වෙන අතියට දෙන නම තමයි ඇහැ නිසා නම් දැනවත් වෙන චක්කු ඉන්නවා. කන නිසා නම් සෝත වෙනවා. නේද? නාසය නම් ගහන විඥානය, දිව නම් ජීවා විඥානය, කය නම් කාය විඥානය, මන නම් මනෝ විඥානය. ආයතන හයම දැනගන්න විදිහට නම් හයක් දැන. අපි දැනගැනීම දැනගැනීමම තමයි.
එතකොට අපිට දැනීම කරන්නේ විඥානයනේ.
ඔව්. එතකොට විඥාණයෙන් තමයි දැනුවත්
කරන්නේ. දැනුවත් කරන්නේ.
විඥානයකට අහුවුනේ නැත්නම් දන්නේ
නැහැ. විඥානයේ දැන් අපිට අපගෙඩියක් අපට රූපයක්
මානිනවා. දැන්
ඔව් දැන් නම නම අපගෙඩිය.
අපගෙඩියකින්
කියලා අපි දන්නේ නැහැ. විඥානයේ දැන් විඥානයේ දැන්
අපි විඥානයේ දෙකක් නෙමෙයි. ඒක තමයි මම මේ කියන්නේ. අපි දැනගන්න ගතියට දෙන නම විඥානය. විඥානේ වෙන කවයක් තියෙන එකක් නෙවෙයි.
මෙලෙස විඥානයේ පෙර දැනීමක් විඥානයේ කියන එකක් අවශ්‍ය නැහැ. ඒක
ඉදිරියෙන් ඔව්. මම නවකට ඊරිම කිව්වේ පාලි වචනේ අමතක කරලම ගන්න.
පාලි.
දැනගන්න. ආපගේ ඩියක් කියලා දැනගන්න.
දැනගන්න.
ඒක වෙන්න පුළුවන් කොහොමද? මම හිතුවනම් වැඩිය පැටලෙන්නේ. නැත්තම් අපි අර පොතේ තියෙන එකකට දානවා මේ. අනේ අඹගෙඩියක් කියලා දැනගන්න. කොහොමද අපිට අඹගෙඩියක් දැනගන්න පුළුවන්? දැන් අපිට අඹගෙඩියක් දැකලා දැනගන්න
පුළුවන්. කලින් දැකලා උගින්න.
නැත් මේ මොහොතේ පේනවා කියන්න. හරි. කන්න අන්න අතන අඹගෙඩියක් තියනවා කියලා කියන එකත් අඹගෙඩියක් තිබුණා නේද? ඇහැට පේනවා. හරි. නැත්නම් දැන් මෙතන ඉඳන් කියන්න පුළුවන් අර මේ සිල්ද අඹගෙඩියක් ඇති අරන් එන්න. එතකොටත් අඹගෙඩියක් ගැන දැනගත්තා නේ. හරි. නේද? අඹ ගෙඩිය කියලා දැනගත්තා. ඒ ඔව් කතාව. ඉතින් දැනගන්න පුළුවන් විදි මොනවද? එහෙන් දැකලා දැනගන්න පුළුවන්. කනෙන් අහලා දැනගන්න පුළුවන්. දැන් මේ පිළිඳ අඹ ගෙඩියක් ඇති කියවන්නේ. අපි දැකලා නෙමෙයිනේ දැනගත්තේ. නේද? කිව්වත් ගිනි මරන් එන්න කියලා අඹ ගෙඩියක් ගේනවා. අඹගෙඩිය කියන කොටම අපිට දැන් හිතට නැනව නේද මොකක්ද එක?
ඉත දැකන නිසා
ඒක තමයි. එහෙනම් ඔබේ හිතට නිකන් මොකක්ද පේනව නේද?
අඹගෙඩිය පේනවා.
පේනවනේ. ඒක කොහටද පේන්නේ? හිතටනේ. මේ මොහොතේ මං
අහන්නේ.
මේ මොහොතේ ඇහැට පේන්නේ
නැහැ
නේ. මම දැන් එතකොට දැන් මේ හැමෝගෙම හිත දැනගත්ත හැබැයි අඹ ගෙඩියක් කියන්නේ. ආරයට කටට පොඩක් කියලා තුනක් නැති. ඒ කියන්නේ ඒකේ රසත් මතක් වෙලා. හරි. දැන් ඇහැට පේනා වගේ රූපෙකුත්
එහෙම
එනිකා. නේද? අපි නිකන් හිතමුකෝ ඒ රූපේ පෙනුනේ කොහමද දැන්? මෙතන අඹ ගෙඩියක් නැහැ. චිත්ත රූපයක් නේ. ඒ කියන්නේ හිත හදපු දෙයක් හිතට
පෙනෙනවා.
දැන් හිතට ඕක පෙනුනේ කොහොමද? කලින් අත්දැකීමක් තියෙනව
ඕනේ.
දැන් අඹගෙඩියක් ගැන අහලා නැති පොඩි ළමෙක් මෙතන හිටියනම් එයා
දන්නේ.
එයාට අපිට මැවෙන එක මැවෙන්නේ
නැහැ. නුරාගෙන මතුයි පිරිද තමයි ඒක ඇහුනේ. අඹ කියලා කියන්නේ පැපොල් වලට.
ඔව්. ඒ පරණ නමක් තියෙනවා මම හිතන්නේ.
අඹ කියලා කිව්වොත් ඒගොල්ලන්ට
මම පැපොල්
කියන්නේ. ඔව්.
ආ. 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 ඒක තාම ඒක පාවිච්චි කරනවාද කියලා ඉස්සර ඔය අඹ කියලා තියෙනවා.
ඉස්සර මොනරාගෙන ඉන්නේ. හ්ම්. ඔය
අන්න එහෙම වෙන්න පුළුවන්.
ඒකවල මේ විදිහ එහෙක් කෙනෙකුට හිතෙන්නේ
නැහැ.
අපිට එන්නේ අම්ම කි.
හ්ම්. එහෙම වෙනවා. දැන් භාෂා දෙකක් කතා කරනකොටත් ඕක වෙනවා.
දැන් ලැන්ගුවේජ් එකත් එන්නේ. අම්ම කිවි තමයි.
ඔව්. දැන් මර. පාන් කියන්නේ සුදසනා නිකුල වල කියනවා. පාන් කියනකොට අපිට පාන් ගෙඩියක් නේ. ඉන්දියාවේ මේ බුලත් වලට කියන්නේ පාන්. හින්දි වලින් හරි මනවා. පාන් කියලා එනකොට ඒගොල්ලන්ට බුලත්. එකව වචන. එතකොට ඒ දැන් හිත සකස් කරන දේක් දැනගන්නවා කියන එක තන පැහැදිලි නේ. ඊළඟට අපි අහන්නේ කොහමද ඔක හිත හදන්නේ? හිතට ඒක හදන්න පුළුවන්. පෙර අත්දැකීම, පෙර ඇසු.
පෙරද
කලින් ඇසුල් කරලා මේක දාගෙන තියෙනවා. මේක මෙහෙමයි කියලා. ඒක ඒක තමයි දැන් ඇදලා ගන්න. නේද? දැන් අපි අර මේ සිවිඳ අඹ ගෙඩියක් ඇති අරන් ඉන්න කියලා නම් දැන් අපේ හිතේ නැවෙන අඹ ගෙඩිය තමයි ඉස්සෙල්ලා අපි දකින්නේ. මේක හොයන්න තමයි අර හිතේ. ඊළඟ අර හිතේ තියෙන එකට මැච් වෙන එකක් තියනවාද කියලා බලනවා. මේ පාන් ගෙඩියක් අරන් එන්නේ නැහැ නේ අඹ ගෙඩියක් ගන්නේ. ඒ හිතේ හදාගත්ත එකට ගැළපෙන එකක් හොයාගන්න. නේද? කොහොමද එහෙම පුළුවන් උනේ? හිතට මැවෙන්න විදිහක් තියෙනවා. මේ හිතට මැවෙන්න පුළුවන් උනේ
කොහොමද?
පෙර ඇසුරක්. يعني අතීත අධ්‍යක්ෂ අතීත අත්දැකීම ගත්තේ කොහොමද?
පෙරභවයේ.
මේවායේ හරි වෙන්න පුළුවන්. ඊයේ දැකපු එකක් වෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ දැකපු එකක් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ පෙනුන හැඩේ දැන් කොළ පාට මෙහෙම එකක් හරි කහ පාට හරි උන් පේනවනේ එක හැඩය. එතකොට ඒක අපි කලින් ඇහෙන් දැකලා ගත්තු ස්වභාවය. නේ ඒ ඇහෙන් පේන දෙයට අඹ කියන සද්දෙත් අපි සම්බන්ධ කරලා තියෙනවා.
කනේ ඇහෙන එකට අර රූපේ ඇහෙන්න එකතු එක සම්බන්ධ කරලා අන්නවකට කියනවා නිමිති ඉතුරු කරගන්න. එතකොට ඇයි අපිට නිමිති ඉතුරු වුනේ? අපි දැන් අතීතෙදී කොහොමත් ආයතනවල සිහිය නොවන පිහිටියේ නැහැ. නේද? සිතාම කොහොමද දන්නේ සිහිය නුවර පිටින්නේ කොහොමද අතීතයේ අපි සිහියක් නුවරක් පිටවලා ඉන්නේ අතීත අද්දකීන් ටික තියෙන්නේ ඒ නිසා නිමිති ඉතුරු වෙලා තියෙනවා ඒක විලාංගරෝ පෙන්නනවා මේ ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්න කනෙන් ශබ්ද අහලා නිමිති ඉතුරු කරගන්න ආයතන පරිහරණය කරලා නිමිති ඉතුරු කරගන්න ඕක තමයි කෘතඥයාගේ ස්වභාවය රහතන් වහන්සේ හැ පාවිච්චි කරනවා නිමිති ඉතුරු වෙන්නේ ඇහැ පාවිච්චි කරන්නේ නැතුව නෙවෙයි. කන පාවිච්චි කරනවා නිමිති ඉතුරු වෙන්න. එතකොට ඇයි මේ නිමිති ඉතුරු වෙන්නේ? අවිද්‍යාව නිසා. ඇත්ත ඇතිහෙටි නොදන්නකම නිසා. ඕක තමයි සතර යන හේතුව.
හැබැයි අපි ඒක උඹණාවෙන් කරන්නේ නැත්තේ.
උඹණාවෙන් නෙමෙයි අපිට ඒක පුරුදු වෙලා.
අපිට
උඹණාට පස්සේ
දැත්තින් අතර වෙනවත් දෙවෙනි අපි හිතේ. අපි අපිට උනත් කැමති උනත්
කමිනුණත් අකමැති වෙනත් නිමිති ඉතුරු වෙනවා.
ආතන්නාසලගේ.
ආතන්නාසලගේ ඉතුරු වෙන්නේ නැහැ.
ඒ කියන්නේ කිසි පර්පස්ලි ටයිම් කරන ක්‍රමයක් තියෙනවද?
දැන් අපි බලන්න ඕන අපේ නිමිති ඉතුරු වෙන්නේ කොහොමද? ආතන්නාසලට නිමිති හැදෙන්නේ නැත්තේ. කියන්නේ කොහොමද ගන්න?
අපි දැන් අපි කැමති නෙමෙයි වෙන්නේ.
අපි කැමති වුණත් නැති වුණත් අපි සතර යාපු පුරුද්දෝ. සතර දිගයිනේ අනන්ත කාලේ. අපිට හිතා ගන්න බැරි කාලයක් අපි ඔබ පුරුදු කරලා තියෙනවා බලන්න ඔයගොල්ලෝ ටිකක් ටික කාලයක් අපි මේ drive කරන්න පුරුදු වුණත් එහෙම හිත හිතා නෙමෙයි drive කරන්නේ මම කොළඹ ඉඳන් මෙහාට ආවි හිත හිතා නෙමෙයි පුරුද්දෙන් එනවා
මේ
මොකද ගියන් ගහන්නේ brake එක ගැහෙන්නේ පුරුද්දෙන් මිසක් හිතලා ඔය බ්‍රේක් එක ගන්න වෙලාවක් නැහැ අපිට.
ඉගෙන ගන්නකොට තමයි ඒක හිතරා යන්නේ.
ඉගෙන ගන්නකොට හිත. හැබැයි ඒ පුරුද්ද ආවට පස්සේ
හිතන්නේ නැහැ.
හිතලා නෙමෙයි ඒක වෙනවා. එතකොට අපි හිතලා හරි නොහිතා හරි වෙනවා. වෙන්නේ මොකද්ද? පුරුදු කරපු දේ.
ඉගෙන ස්නායු පද්ධතියක් ප්‍රෝග්‍රෑම් වෙනවා. ඒකට
අපි ලෝකෙට ආйти විදිහට හිත නැහැ. හරි. ඔය ස්නායු පද්ධතිය තිබුණත් නේද පුරුදු කරත් ඔක්කොම නෑ ගිය ජීවිතේ පුරුදු කරපු එක මේ ජීවිතේටත් එනවා එතන තියෙන ස්නායු පද්ධතිය මෙතෙන්ට අරන් එන්නේ නෑ ඉන්නට පුරුද්ද එනවා දැන් මම ඒක කිව්වේ දැන් අපි හිතන්න පුරුදු වෙලා තියෙන විද්‍යාව පැත්තේ දැන් එතනින් එහාට යන්න ඕන
ශනේම් ප්‍රතික්‍රියා දක්වන්නේ
ප්‍රතික්‍රියා ක්‍රියාව යරව යන අන්දදා ඉතින් ඉගෙන ගන්නවා හැබැයි ඔතෙන්ට සීමා වෙලා නැහැ ඒක හිතන්නේ ඔක්කොම මේ මොලේ යරව මේවා හින්දා මොලේ විතරයි ස්ටෝ වෙනවා නේද මොලේ ස්ටෝ වෙනවා ඔබ තමයි එන්නේ කියලා හිතන්නේ මැරුණායින් පස්සේ මොලේත් තරන් යනවා
සසර පුරුද්දයි ගියා
සසර පුරුද්ද වෙන්න ඕන රහතන් වහන්සේ කෙනෙක් කන කන ගියා කියන්නේ නේද? ඒ ආත්ම 500ක් ආපු පුරුදු
වඩවලින් කන්නේ.
අර ඒක කොහෙද ස්ටෝරි?
වාසල් වාදින් කතා.
එතකොට ඔය දැන් ලෝකෙට අයිති විදිහට කතා කරන ටිකෙන් එහාට යන්න ඕන. ඒක කරසම් තමයි මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ. ලෝකෙට අයිති විදිහට අපි කොච්චර විස්තර කළත් ලෝකෝත්තර මාර්ගයට කිත්තු වෙන්නේ නැහැ. දැන් අන්න එහෙම අපි දැන් මේක විද්‍යාවට ගලපන්නේ නැහැ නේ ඒක නෙමෙයි කරන්න ඕන. බුදුහාමුදුර දේශනා කරන මේ ලෝකෝත්තර දර්ශනය. ලෝකෙට අයිති විදිහට හිතන එක නෙවෙයි මේක. ලෝකෙන් එතර වීම. ඒක මොකද්ද? දැන් ඇහෙන් රූප දැක්කලා අපේ නිමිති ඉතුරු වෙනවා රහතන් වහන්සේ ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. මොකද්ද ඔය දෙක? ඕක වෙන්නේ කොහොමද? නේද? කමෙන් සම්පතන නිමිති ඉතුරු කරගන්න අපිට ඉතුරු වෙන්නයි දැන් ඇත්ත ඇහිටි දන්න කෙනාට ඉතුරු නොවෙන්නයි මොකද්ද මෙතන
කෙලස්
කියන තැන හොයන්න කෙලස් කියවට මොන වගේ කෙලස් කොහොමද ඒක වචනෙන් කියලා හරියන්නේ නැහැ වචනයක් දාලා හරියන්නේ නැහැ ඔය දිදකේ මොකද්ද වෙනස කියලා හොයන්න ඕන නේ අතීතකට මහත්ය තව ප්‍රශ්නයක් ඇහුවේ නේද මේ අපි කලින් අත්දැකලා නැති එකක් දැක්කෝ මොකක් වෙයි අම්බගේ දියරන් කලින් දැකලා තියෙනවනේ නේද වෙන නිකන් දැකලම නැති පළතුරක් හරි මොකක් හරි ගෙඩියක් දැක්කෝ මොකද
වෙන්නේ හිතේ ඉතුරු වෙන්නේ
මොකයි වගේ වල දාන උත්සාහ
කරනවා ගණන් ගන්නවා අපි නිමිති හදන එක හදනවා කවදාවත් නැදකපු එකක් දැක්කා කියලා නිමිත්තක් දාගන්න
දැක්කා
එතකොට නෑ නෑ
මේ
නෑ දැක්ක ගමන් හිතනවනේ නෑ නෑ සාගන්න දැක්ක ගමන් හිතනවා මේක කවදාවත් දැකලා නැහැ උඩට දැකලා නැති gediya කියලා එක දාගන්න දැන් අද ඕක දැකලා හෙටත් ආයෙ ඕක දැක අන්න අර දැකපු
නේද
ඊයේ දැකපු නොදැකපු එක කියලා හදාගත්ත එක එතෙන්ට දාගන්න තේරුණා එහෙම අපි හඳුන්වෙන්නේ නැහැ හැඩයත් එහෙම දාගන්න කොහොමද හැඩය විතරක් නෙමෙයි දැන් ඊළඟ එක තමයි දැන් ඒ දාගන්නකොට නිකන් නෙමෙයි දාගන්නේ මේක ඇහෙන් දැක්කොත් මේ වගේ අල්ලල බැලුවොත් මේ වගේ සුවඳ රස බැලුවොත් මේ වගේ සුවඳ බැලුවොත් මේ වගේ ඕවත් අපි දන්න ටික අරකට එකතු කරනවා අත්දැකලා නම් අත්දැකපු ටික එකතු කරනවා අත්දැකලා නැත්නම් හිතෙන ටික එකතු කරනවා ඔක තිත්තේ ඔක ඇඹුල් ඇති කියලා රස බැලුවේ නැත්නම් අපි දැනට දාගන්න. ආයි කොයිලා හැරි ඒක අත්දැක්කොත් අරක අප්ඩේට් කරගන්න. එකතු කරගන්න. ඒ ඔන්න නිමිත්තක තියෙන ලක්ෂණය තමයි ආයතන හයෙන් මොකෙන් අත්දැක්කත් මොන වගේද කියන අදහසකුත් ඒක. සමහර වෙලාවෙන් ප්‍රකටයි සමහර වෙලාවෙන් ප්‍රකට නැහැ කියන එකත් ඒ නිමිති හදනවත් එක්කම තියෙනවා. ඒකට ඒ නිමිති හදනවා කියන එකේ තව පැත්තක් තමයි අපිට ආයතන හයෙන් ඕන එකක් උපදින්න පුළුවන් මේක අද්දකින්. ආයතන හයෙන් ඕන එකකින් උපදින්න හැකියාවක් ඇති කරනවා. ඒ ආයි උපදින්න හැකියාව තමයි ඒදී. ආයතනයි උපදින්න හැකියාවක් ඉතුරු කරලා. ඒක උපදින්න හේතු ටික ඉතුරු කරලා. උපදින්න හේතුව ඉතුරු කරලා උපදිනවමයි. මැරෙනකොට ඔය අඹ ගෙඩිය සිහි වුණා ඒක ඇති උපතක් ලබනවා. නෑ ඔක තමයි ඇත්තට.
ඒක පොනේ
උපදින්න මැරෙන ක්ෂණයේදී අඹ කියන එක ඇහුණ ගමන්
අඹලිය කනවා.
අඹ ගෙඩියට ආසා හිතක් ආවොත් ආයක පෙරේතාත්ම අඹ ගෙඩියක් පූජ කළා මතක් වුණා ආයක දිව්‍ය ලෝකය අඹ ඒ නිමිත්ත ඇති නැවත උපත ලැබලා දෙනවා මේ හිතක තියෙන පොඩි දෙ ඇයි අර ආයතන හැම උපදින්න හැකියාවත් එකයි නිමිත්ත තියෙන ඕක මතක් වෙනකොට ආයතන හයක් උපදින්න හැකියාව එන්නේ ඇයි එහෙම වෙන්නේ මේක හිතෙන් උපද්දලා දුන්නා කියලා අපිට සිහිය නුවණ නැහැ. අපිට මතක් වෙන්නේ බාහිරේ තියෙන අඹගෙඩිය. ඒ අඹගෙඩිය කියනකොටම කාටවත් සිහිය නුවණ පිහිටියේ නැහැ මේ හිතෙන් හදපු එක කියලා. මේ විශේෂයෙන් බැලුවේ නැත්තම්. ඒ ගියේ තියෙන අඹගෙඩියක් නේ මතක් වෙන්නේ. බොන්නේ රහයි කියලා මතක් වෙන්නේ එළියේ තියෙන එකක් කෑවොත් මෙහෙම දැනේ කියලා මතක්. හිතෙන් හදපු එකක එහෙම වෙන්න බෑනේ. තේරෙනවද? මේක මතක් වෙනවත් එක්කම අපි බාහිරෙන් තියලා ඉවරයි. ලෝකෙට අහු වෙලා ඉවරයි. මේ මේ ක්‍රියාවලියට සිහිය නැවන පිළිතිය නැත්තම් අපිට සිහිය නැවන නැහැ. සිහියක් නැහැ නුවණක් නැහැ. සිහිය තිබුණොත් තමයි දැනගන්නේ. ඔය දැන් ඇහෙන් පෙනුන එක නෙමෙයි හිතෙන් හදපු එක නෙවෙයි දැනගත්තේ කියලා. ඒ නුවණට තමයි පේන්නේ හිතෙන් හදපු එක නම් ඔක එළියේ තියෙන එකක් වෙන්න බෑ. හිතේ නිර්මාණය කර නේ හිතෙන් හදපුවා. හිත ඇතුලේ මේක බාහිරේ තියෙන්න බෑනේ කියලා ඒක නුවණින් පේනවා. ඒකට ඒ නුවණ එක්ක පේනවා අර පුරුද්දට එළියේ දෙයක් කළාට ඔබ දැන් හිතෙන් හදපු බව නොදන්න කම නිසානේ බාහිර දේ බාරගත්තා. අර බාහිර දේ බාර ගැනීමට කියන අපි රූපයක් උපාදාන කරනවා. මොනවායි හරි හැදිච්ච ස්වභාවයක් අපි දැඩිව පිළිගත්තා. රූපයක් උපාදාන කරනවා. ලෝකෙට අහු වුණා. ඒක එළියේ තියෙන අඹගෙඩිය දැනගත්තේ කවුද? මම. නේ. ඒ තමන්ට ආවෙන එක තමයි තමන් දැනගන්නේ. එයන්නෝය සිතුවිල්ල තුල මේ එළියේ ස්වභාවය මේ දැනගatti කියන එක තුල තියනවා මම ඉපදිලා ඉවරයි. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. තනම මම ඉපදිලා ඉවරයි. ඒකට ඒක එතනම ඊළඟට රූපයක් උපාදාන කරලා ඉවරයි. රූපයක් උපාදාන කළා කියන්නේ තාපත්‍රයෙන් කියුවොත් දහමට අනුව නම් දුක ඉපදිලා ඉවරයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක. දැන් රූප උපාදානයක් නෙවෙලා තියෙන්නේ. අපිට ඔක දුකයි කියලා දැනෙන්නේ නැහැ. මොකද අපිට දුක්ඛේ ඥානක් නැහැ.
උපාදාන
කියන්නේ කැමත්තක් හෝ අකමැත්තක්. කැමත්තක් නෙවෙයි. ඒක එහෙමයි කියලා බාර ගන්න. බාර ගත්තට පස්සේ කන තියෙන්න පුළුවන් අකමැති වෙනවා. ඇලිම හරි ගැටීම හරි වෙන්න පුළුවන්. ඒක එන්නේ අර තියෙන දෙයක. බාර ගන්න මට්ටමම මුලා.
සංකාර කියන්නේ
ඒක. සංකාර කියන්නේ අවිද්‍යාවෙන් කරපු සංකාර. ඇස් ඇති හැටි නදන්න කමටයි සරස්.
බාර
ගැනීම. ඉතින් අපිට ඔබ හිතා ගන්න අමාරුයි. ඒකට තමයි මම අර උපමාවක් ගන්නේ. අර වතුරට එදෙන බල්ලට හිතෙනවනේ බල්ලෙක් ඉන්නවා කියලා. බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතෙන මට්ටමම මුලා අවිද්‍යාවෙන් කරන සංකාරය. ඌට ඌත් එක්ක තරහ ගන්නවද ඇලෙනවද කියන එක ඊට පස්සේ. ඉස්සෙල්ලා බල්ලෙක් ඉන්නේ නැද? නේද? මු හොඳ එකෙක්ද නරක එකෙක්ද කියලා හිතන්නේ පස්සේ. ඉන්නවා කියලා පිළිතන මට්ටම එක, ඒකට ඇලෙන ගැටෙන මට්ටම ඊළඟට එනවාමයි. කැමතිද අකමැතිද කියන එකක් එනවා නැත්නම් ඇදහන. බල්ලෙක් හිටියොත් ওই ಜಾති තුනෙන් එකකට වැටෙනවා. එක්ක කැමති නැත්නම් අකමැති නැත්නම් ඇදහන. උපේක්ෂා. හරි. කැමති වුණොත් රාගානුසය. ඇලෙන ගතිය රාගේ. අකමැති වුණොත් ගැටෙන ගතිය පටිඝානුසය. අනුසයලා තියෙන්නේ පටිලේ. මදහත් වුණොත් අපිට තියෙන්නේ අවිජ්ජානුසය. උපේක්ෂාව කියලා අපි කිව්වට
අවිද්‍යාව.
වතුරේ බල්ලා හැදුවේ අවිද්‍යාවෙන්. ඇලුනෙක් නෑ ගැටුනෙක් නෑ වෙයි.
ආදරේ
හදනේකේ අවිද්‍යාව තියෙනවා. බල්ලෙක් ඉන්නවා උපේක්ෂා. යන්නේ නැහැ ගැටෙන්නේ නැහැ.
උපේක්ෂා
අවිද්‍යාව තියෙනවා. සැප වේදනාවේ රාගානුසය, දුක් වේදනාවේ පටිඝානුසය, උපේක්ෂා වේදනාවේ අවිද්‍යානුසය. සාමාන්‍ය එකමයි. අපිට ඇලෙන ගැටෙන එක කොහොමත් මේ ලෝකෙට අහු වෙලා විපාක එනවා. හරි. ඇලීම ගැටීම අඩු කරගත්තා. මම නැති වෙලා නේ අවිද්‍යාව තමයි ඇලීම ගැටීම අඩු කර ගැනීම තුළින් සමාධියට ඇවිල්ලා ධානය වඩා ගන්න පුළුවන්. නමුත් මමත්වයේගත් වෙන්නේ නැහැ. ඒ අවිද්‍යාව තියෙනවා. ඒ නිසා තමයි රාලාර කාලාම වෙන ධාන අපෝපාචර අපෝපාචර ධාන වැඩුවා. හැබැයි අවිද්‍යාව එහෙමම තියෙනවා. ඒගොල්ලන්ගේ ඇලීම ගැටීම එතකම තුනී වෙන්න ඕන ධ්‍යාන වලට සමාදින්. විචේ කාමයේ විච අකුසලයේ. කාමයෙන් ගෙන්න අකුසලයෙන් වෙන්නමයි ධ්‍යානයකට සමාදින්. ඇලීම් ගැටේ යෙදෙන්නේ නැහැ. එයාට අර උපේක්ෂාව තුන සතර යන එක කියන්නේ මමත්වයේ තියෙන. මේක දැනගත්තේ මම. මේක විඳින්නේ මම. මේ ධානයට තමයි දුන්නේ මම. කියන එක මම ඉන්නවා තියෙනවා.
ඒක සමාධියේ සමාපත්තිය කියන දේ නේ අන්තර ප්‍රශ්න.
ඒක වචනයෙන් කරයි කියන විදිහට තේරුම්
ගන්න. ඒක නේද? අනිත් රෝධ සමාපත්තිය සමාධියනවා කියන නිසා මම
ඒක වගේ තමයි. ඒක
සිතේ
මෙහෙමයි ඒක කෙනාට උපෝණ වෙනස් විදිහකට
කියන්නේ.
පොඩි වෙනසක් දාලා කියන්න පුළුවන් ඒක. ඇඩ්‍රිෆයින් කිරීමක් විතරයි ඒක. ක්ලාසාවක් ඉගෙන ගන්නවා වගේ වැඩක්. ඒක අදහස් කරන්නේ මොකක්ද කියන්නේ? සක්මෙඳුන් පිළිවෙත කියනකොට මොනව අපිට සූත්‍ර වලින්ම තමයි ගන්න තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත කියලා දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මුලින්ම දේශනා කරනවා. මැදුම් පිළිවෙත විදිහට විස්තර කරන්නේ අර ස්ථානික මාර්ගය. මේ මක විදිහට දේශනා කරන්නේ අර ස්ථානික මාර්ගය. අන්ත දෙකට වැටෙන එක කියන එකක් කියනවා. හැබැයි මැදුම් පිළිවෙත කියලා විස්තර කරන්නේ ආරස්තන්. ඊළඟට තවර මජ්ජේ සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒක හය ආකාරයකට අන්ත දෙකක් පෙන්නනවා, මැද දෙන්නනවා, මැදත් ඇවරෙන්නේ නැති එක තමයි
අල්ලන්න.
ඊළඟට කච්චානගතයේ කියදී පෙන්නනවා මේ ලෝකේ හටගන්න හැටි කෙනෙක් දකින්නවද? ලෝකේ හටගන්නේ කොහොමද කියලා දකින්නවා කොට ලෝක සමුදයන් කෝ කච්චාන හටගන්න හැටි දකින්නකොට කච්චායන ජාලෝකේ නැති තා සානහෝ. මේ ලෝකේ නැත කියන අදහසක් තිබුණා නම් ඒක ඇති වෙන්නේ නැහැ. මේ හටගන්නවා දකින්නකොට උපදිනා දකින්නකොට මොකුත් නැහැ කියන අදහසක් තිබුණා නම් ඒක කියන්න බෑ. ඊළඟට කියනවා නිරුද්ධ වෙනවා දකින්නකොට මේ ලෝකයේ ඇත කියලා මතයක් තිබුණා නම් ඒක ඉන්නත් බෑ. ලෝක නිරෝධං කෝපච්ඡාන යථා භූතං සම්‍යක්ඥාය පස්සතු ඇත ඇති ඇති සම්‍යක්ඥාය දැක්කොත්
ලෝක ලෝකෝත්තර අඥානකේ තියෙනවා.
එතකොට නිරුද්ධයන් හැටි සම්‍යක්ඥායෙන් දැක්කොත් මේ ලෝකයේ ඇතයි කියලා මතයක් තිබුණා නම් ඒක පිළිගන්නවා. නිරෝධේ අත්‍යහිරි ලක්ෂණ. එතකොට තථාගතයෝ මත දෙකටම නැවති. මජ්ජේන ධම්මං දේසේති කියනවා. මැදින් ගහම දේශනා කරනවා. එතනක් වෙනා මේ මැදුම් පිළිවෙත. කොහොමද දේශනා කරන්නේ? මේ ඇති කල් හිමේ වේ මේ නැත්තම් අහන්නේ. ඉමස්මින් සති ධම්මෝති ඉමස්මින් සති ධම්මෝති. පටිච්ච සම්පන්නෝ. මේ හේතුව තියෙනකොට කලය මේ හේතුව නැත්තම් ඵලයක් උපදින්නේ හට ගන්න කියන්නේ නැති වෙනව නේද? මේ හේතුව යෙදෙන යෙදුනක් තමයි ඵලය. යෙදෙන හේතුව යෙදුනේ නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. හයි ඵලය ඉපදිනා. නස්මින් අසති ඉදං නහෝති. න හෝති. ඒ දෙයක් ගැන ඒ කියන්නේ පැවැත්මක් නැහැ කතා කරන්න බෑ. මේ ඇති කල්ලි මේ දැන් ඔක හන්දට තේිනා අර දැන් වතුරට එදෙන බල්ලට බල්ලෙක් නැහැ කියන්න බෑ. උට බල්ලෙක් තියෙනවා. උට හිතනවා බල්ලෙක් ඉන්නවා කියලා. අපිට කියන්න වෙන්නේ මෙන්න මේ මේ මෝඩකම තියෙනකම් බල්ලෙක් ඉන්නවා. නේද?
උගේ බුද්ධිය අඳුනවා.
විද්‍යා තියෙනකම් බල්ලෙක් ඉන්නවා. හැබැයි අපිට බල්ලව වෙන් කරන්න, වතුරේ ඉන්න බල්ලව වෙන් කරන්න බෑ සමුදේ. මේ සමුදේ එක්කමයි බල්ලාගෙන කතා කරන්න පුළුවන් වතුරේ ඉන්න බල්ලව. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. ඒ දෙක වෙන් කරන්න බෑ. හේතුයෙන් පළේ වෙන් කරන්න බෑ. අපිට මේ සමුදේ මේ විදිහට දැක්කොත් හේතුයෙන් පළේ වෙන් කරන්න බැරි විදිහට සමුදේ දැක්කොත් මේ මෝඩකම හිඳයි බල්ලෙක් කියන මෝඩකමෙන් තොරව බල්ලා ගැන කතා කරන්න බැහැ, කරලා ගන්න බෑ බල්ලා. නේද? ඒ දෙක එකට යන. ඒකෙම තේනවා එහෙනම් මෝඩකම නැත්තම් මේ පැත්ත යෙදෙනවා. අපිට මේ මෝඩකම නැති හින්දා බල්ලෙක් උපදින්නයි කියන්නේ. ඒ බල්ලෙක් නැත කියන එකක් නෙමෙයි, ඇත කියන එකක් නෙමෙයි. බල්ලෙක් නැහැයි කිව්වොත් එහෙනම් අර බල්ලට පේන්නේ කොහොමද? බල්ලෙක් ඇත කියන එක වැරදි කියලා අපි කොහොමද දන්නේ? බල්ලෙක් නැත කිව්වොත් ඒකත් වැරදි. මේ හේතු තියෙනකන් ඉන්නවා. කියන එකෙන් කියන්න. අපතේ ඒකේ මේ බල්ලා පටිච්ච සම්පන්නයි කිව්වොත් අර දෙකට අහු වෙනවා. මේ හේතු තියෙනකන් බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්. පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ අපිට ඵලය හේතුවෙන් වෙන් කරන්න බෑ. එතනම හේවණල්ලක් වැටුණා. හේවණල්ල වෙන් කරලා ගන්න බෑනේ. මේ වෙන් කරලා ගේන්න කිව්වට ගෙනියන්න බෑ. නේද? ඇයි? හේතු මතයි. එකට අර වීනෝපම සූත්‍රයේ තියෙනවා රජ කෙනෙකුට ඔන්න ඇහෙනා මිහිරි ශබ්දය. ඒකට අනිත් ඉන්නේ එම පිළට කියනවා මට ඒ ශබ්දය අරන් ඉන්න. හරි. වීනාවක මිහිරි ශබ්දයක් ඇහෙනවා. දැන් රජුරෝ දන්නේ නැහැ මොකද්ද කියලා. මිහිරි ශබ්දය මට ඒ ශබ්දය අරන් කියනවා. මේගොල්ලෝ මොකද කරන්නේ? ගිහිල්ලා වීනාව කුයි ඉරවයන දණ්ඩයි වාදන දෙවිපීකුයි එක්කෙනා ලක්ෂ වාදක සිල්පීකුයි රජිරවා මේ මොනවද ගෙනයි මං කියේ අධ්‍යය නැහැ ඉතින් මේකට කියන්නේ නැහැ ඒ සද්දි ගෙන්න බෑ නේ වීනාව මේකෙන් වාදනය කළොත් දක්ෂ වාදන දෙවිපී එතකොටයි මේහි සද්දි උපදිනවා සද්ද තියෙන්නේ රාදන ශිල්පිය ඇතුළේ. දණ්ඩ තුළද වීණාව තුළද? එකපාරක් නෙමෙයි. තියෙනවා අනිත් දෙක නැතුව. මේ අවගෙනවා ඉන්න වයි මේකයි නේද වාදන දෙපිය විතරක් කියනවා සද්ද දෙන්න ඕනේ එයා තුල ළඟ ජිරෝ කියනවා වීණාව තුලද තියෙන්නේ කියලා බලන්න වීණාව කඩලා බලන්න කුඩු කරලා බලන්න පුච්චලා බලන්න අඩු කරලා බලන්න සද්දේ හොයනවා ඒ එහෙම හම්බ වෙන්නේ නැති කොට ඒක වැඩක් නැහැ එතකොට මේ හේතුන්ගෙන් ඵලය වෙන් කරන්න බෑ කියන ධර්මතාවය. මේ හේතුන් ඇතිකල්ලි විතරයි ඵලය ගැන කතා කරන්න පුළුවන්. දැන් ශබ්දේ වෙනම ගේන්න කිව්වට ගේන්න බෑ. ඇයි? මේ සමුදයක් එක්කමයි ඵලය. ඒක තමයි පටිච්චසමුප්පන්න බව. මේ ඇතිකල්ලි මේවි. මේව නැත්තම් මේ ඵලයක් ගැන කතා කරන්න බෑ. ඵලයට හේතු වලින් වෙන් කරලා ගන්න බෑ. ඒ වගේ දෙයක් තමයි අපි දැනගන්න හැම දෙයක්. හැමදේම කියන්නේ ඉතින් අපිට දැනගන්න තියෙන්නේ ආයතන හයෙන් දැනගන්න ටික. බල්ලෙක් බුරනවා නේද? බල්ලා බුරනවා කියනකොට අපිට අරහේ ඉන්න බල්ලව තමයි අපි බාරගත්තේ නේද? කොහොමද ඒ බල්ලව දැනගත්තේ? අපිට දැනගන්න බෑ ආයතන නැති. ඒක මොන ආයතන? කණෙන් ඇහෙනවා,
හිතට දැනෙනවා,
හිතෙන් හිතනවා. ආයතන දෙක නේද වැඩ කරේ? කණෙන් ඇහුණා, හිතෙන් හිතුවා. දැන් අපි විශ්වාස කළේ දැන් අපි ඕවේ දෙකියක් දන්නේ. අපි දන්නේ අරහෙ බල්ලෙක් බුරනවා කියන එක විතරයි. නේද? ඒ ලෝකෙට ආйти දැක්ම තමයි අරහෙ බල්ලෙක් ඉන්නවා ඌ බුරනවා ඒකත් දෙකට යනවා. දැන් ඕක ලෝකයා දකින විදිහ. දැන් ලෝකයා දකින විදිහ ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. ඒ ආර්ය දර්ශනය ඇති කරා. ආර්ය දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටි දකින විදිහ. ආර්ය දර්ශනය ඇති කරන්න බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් දෙනවා. අපිට නිකන් ඒක හිතන්න බෑ. වැඩපිළිවෙල තමයි දැන් ওই බහිද්ද රූපයන්නේ දැනගatti බල්ලා එළියේ තියෙන රූපයක් නේද? බහිද්ද රූපයක් තියෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? ඇත්ත දකින්න ඕන. බහිද්ද කයක් තියෙනවා. කයක් තියෙනවා නම් ඇත්ත දකින්න මොකද්ද කරන්නේ? මොකද්ද වඩන්න තියෙන්නේ? කායානුපස්සනාව. නේද? නම මතක් වෙනවා. බුදුහාමුදුරුවෝ දීපු ක්‍රමෙන් එහාට අපිට යන්න බෑ. කයක් තියෙනවා නම් අජ්ජත්ත හරි බහිද්ද හරි කයක් තියෙනවා නම් ඔක ඇත්ත දකින්න ඕන නම් කරන්න කිව්වේ කායානුපස්සන. නේද? සතර සතිපට්ඨාන කායානුපස්සන. බහිද්ද රූපයක් තියෙනවා. ඒ බහිද්ද කයක් තියෙනවා. බල්ලෙක් කියලා අපිට කයක් තියෙනවා නේද? ඒ ලෝකයා දකින්න විදිය. දැන් ලෝකයෙන් එතර වෙන්න ඕන නම් ඒක රූපේ පිරිසිඳ දකින්න කියන රූපේ ඇත්ත ඇති ඇති යථාභූත ස්වභාවය දකින්න. දකින්න නම් වැඩපිළිවෙල තමයි කායනුපස්සනාව. දැන් බල්ලා කියන බාහිර කයේ කායනුපස්සනාව වඩන්නේ කොහොමද? ඒක තියෙනවා. අජත් හරි බහිද්ද හරි රූපයක් තියෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් නිරති. සමුදය ධර්මයේ දකින්න. සමුදය ධම්මානුපස්සී. පස්සී කියන්නේ දකින්න. මොකද සමුදය ධර්මයේ සමුදය කියන්නේ මොකක්ද? හටගත්තේ කොහොමද? රූපයක් තියෙනවා නම් හටගත්තේ කොහොමද කියලා දකින්න. සමුදය ධම්මානුපස්සී. වා කායස්මින් නිරති. ඒ කයෙහි සමුදය ධර්මයේ දකින්න. සමුදය ධම්මානුපස්සීව කායස්මිනේ. හරි, සත්‍යතාවසෝචි. දැන් මොකද්ද සමුදය ධර්මයේ දැන් බල්ලා හටගත්තේ කොහොමද? අපිට බල්ලා හටගත්තේ කොහොමද? කණේ නෙහුවා, හිතෙන් හිතුවා. ආයතන දෙකනේ. හරි, කණෙන් සබ්දයක් ඇහුවා, හිතෙන් හිතුවා. තරණි බල්ලෙක් කියලා දැනගත්තා. බල්ලෙක් පුරනවා කියලා දැනගත්තා. නේද? තරණ ආයතන දෙක අඳුර ගන්නවා නะ. මේ ආයතන දෙක වැඩගලේ නැත්තම්, කන වැඩගලේ නැත්තම්,
හිතේ නෑන්නේ නැහැ.
සද්දය ඇහෙන්නේ නැහැ. සද්දය ඇහුනේ නැත්තම් බල්ලෙක් කියලා දන්නවද? සද්දය ඇහුණා. හිත යමුන්නේ නැහැ, හිතුවේ නැහැ. ඒත් බල්ලෙක් කියලා දන්නවද?
නෑ.
හරි. කණෙන් අහන්නත් ඕන, හිතෙන් හිතන්නත් ඕන. ඒ දෙක නිසායි අර ඒ බල්ලෙක් පුරනවා කියලා දැනගත්තේ නේද? එතකොට වුණා ආයතන දෙක අඳුර ගන්නවා. ඊළඟට ආයතන 30 දකින්න කියන. 30 දකින්න කියනවා කියන්නේ ආයතන වලට කරන්න පුළුවන් මොකක්ද? කනට කරන්න පුළුවන් මොකක්ද? එක වැඩ. ඇහැට කරන්න පුළුවන් මොකක්ද? දකීම විතරයි. කනට කරන්න පුළුවන් ඇසීම විතරයි. ඊට වඩා දෙයක් කරන්න බැහැ. කනට බෑනේ දකින්න. කනට පුළුවන් අහන්න විතරයි. ඇසීම කියන්නේ බල්ලෙක්ද? බල්ලෙක් හදන්න බෑ කනට. කනට පුළුවන් අහන්න විතර. නේද? ඉතින් අපි දැනගත්තේ බල්ලෙක්. ඇහුවා කියලා දිනේ දැනගත්තා. බල්ලෙක් පුරනවා කියලා දැනගත්තා. එහෙනම් ඒක හැදුවේ කනෙන්ද? නෑ. එහෙනම් හිතෙන්. රැසීම ගැන කල්පනා කරන්න ගිහින් තමයි ඔය ඇහුනේ බල්ලෙක් පුරනවා. කවුද ඒක කිව්වේ? හිත. මනාය. හේ. එතකොට සෝතායතන පිරිසෙන් දැක්කහන් එයාට බෑ බල්ලෙක් හදන්න. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ මනායතන. ආයතන දෙකයි වැඩ කරේ. එහෙනම් මනායතනෙන් තමයි බල්ලා හැදුවේ. ඊළඟ මනායතනෙට කරන්න පුළුවන් මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද? හිතන්න විතරයි. කල්පනා කරන්න විතරයි. ඊට වඩා දෙයක් එයාට බෑ. බල්ලෝ හදන්න බෑ එළියෙන්. හිතන්න පුළුවන් හිතන්න විතරයි. නේද? එහෙනම් බල්ලෙක් සකස් කරා නම් සකස් කරලා තියෙන්නේ හිත ඇතුලේ. හිතෙන් හදපු දෙය හිත දැනගෙන. ඕක නොදන්න කමට නේද අපි එළිය බල්ලෙක්ව බාරගත්තේ. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. හිතේ කෘත්‍ය ඔච්චරයි. නැත්තන සිහිය නොවන නැතිකම නිසා නේද අපි දැනගත්තේ එළියේ ඉන්න බල්ලෙක් කියලා බාරගත්තා. ඒක ආයතන මුලාව නිසා නේද? ආයතන මුලාව නිසා කරපු සකස් කිරීම. අනිත් පැත්තට අහනවා එහෙනම් එළිය බල්ලෙක් නැද්ද කියලා ප්‍රශ්න එනවා නේද? ඈ? මම හොයන්නම්. දැන් ඔය දැනගත්තේ එළිය ඉන්න බල්ලා නම් මම දැන් කොලයක් දීලා කියනවා හරි. එකෙක් කෙනා දැනගත්තු බල්ලා අඳි දැන් ඔක්කොම එකම බල්ලා අඳීද?
නෑ.
නෑ. නෑ ඒක බල්ලෝ අඳින්නේ නේද? කවුද එතකොට හරි? එතන බල්ලෝ ගොඩක් හිටියද එකයි දෙන්නේ. එකයි.
සබ්ද ගොඩක් ඇහුණොත්
දැන් එක සද්දේ නේ ඇහුනේ. අයි බල්ලෝ එක එක්කෙනාට
වෙනස්.
එහෙනම් එළියේ ඉන්න බල්ලාද ඔය දැනගත්තේ?
හිතේ ඉන්නේ.
එහෙනම් දැනගෙන තියෙන්නේ හිතේ ඉන්න එක. හිතේ ඉන්න එක දැනගෙන එහෙනම් මෝඩකමට නේද එළියේ ඉන්න බල්ලා දැනගත්තා කියන්නේ. දෙන්න. ඒත් අපිට තේින්නේ නැහැ අපි ඒක පුරුදු කරලා නැති නිසා. ආයතන වලට සීයන ඕන කීකන් අපි පුරුදු කරලා
නැහැ.
ආතන වාසේ ඇත්ත ඇති හැටි දකින්නේ. අපි දකින්නේ ඇත්ත නෙමෙයි. අපේ පුරුද්දට කියන දේ. අප ලෝකේ සංසාරේ පුරුද්දක් හදාගෙන ආවා. ඇල් ඩ්‍රයිව් කරලා පුරුදු වුණා වගේ. ඇකිවිලි. දැන් අපි දැනගත්තු බල්ලා හිතේ සකස් කරපු බල්ලානේ. ඒ බල්ලව සකස් කරේ. අපි එක එක්කෙනාට මතක් වුණේ මොන බල්ලෙන්ද? Taman කලින් අත්දැකලා තියෙනවා. නේද? ආයෙත් ඊයේ දැකපු බල්ලෙක් දැන් තියෙන්නේ නැහැ. අඳින්න කිව්වොත් අඳින්නේ ඌ. එළියේ ඉන්න බල්ලව අඳින්න බැහැ. ඇයි? මේ මොහොතේ ඉන්නේ ඉන්න බල්ලෙක් දැක්කේ නැහැ. මේ මොහොතේ දැක්කේ හිතේ නේද? ඔය සිද්ධියට අපේ සිහිය නෝන නැහැ. නැති නිසා මොකද වෙන්නේ? අපි අවිද්‍යාවෙන් සංස්කරණය කරනවා. එළිය බල්ලෙක් හදනවා. හිතෙන් හදපු බල්ලා ඉන්නේ එළිය කියලා විශ්වාස කරනවා. අන්න රූපේ උපාදාන කරනවා. මම අපි තර්ක කරනවා. මොකද කියන්නේ? මම නම් දැනගත්තේ එළිය ඉන්න බල්ලා තමයි කියලා. නේද? කහරියට දැන් අර බල්ලා වතුරට ඉබිලා බුරනවනේ. ඒකට අපි ගිහින් කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ කියලා නැති වෙන්නේ කොහොමද අපි? කියලා එයා තර්ක කරනවා. එයාගේ වටමෙන් තර්ක කරනවා. ඇයි ඒ තර්ක එන්නේ? ඇත්ත දැකලා නැති. ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ස්වභාවය පවතින ඇත්ත දැක්කොත් තර්ක එන්නේ නැහැ. මම අපිට තර්කෙන්නේ අපි තාම ඇත්ත දැකලා නැහැ. ඇත්ත දකින්න නම් අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගේ වඩන්න. මාර්ගය මොකද්ද? සමුදේ ධම්මානුපස්සී. දැන් බල්ලා සකප්සුනේ කොහොමද කියලා බලන්න කියලා කියනවා. කණින් ඇහුවා, හිතෙන් හිතුවා. ඒ බව නදන්න කමට නේද ඉදී බල්ලෙක් පැනෙන්නේ. එන සමුදේයි ඒකේ ප්‍රතිඵලය. සමුදේ නිසා හටගන්නේ. බාහිර බල්ල හටගත්තේ එතකොට මේ ආයතන මුලාව මත. නේද? හිතෙන් හදපු බල්ල නෙමෙයි. බාහිර බල්ල හටගත්තේ ආයතන මුලාව මත නේද?
දැන්
ඒ ශබ්දයට ඒ ශබ්ද හැම හැමකෙම හිතන්නේ බල්ල කියලා නේ උනාට. ඔව්. ඇයි? දැන් ඇයි එහෙම හිතුනේ? ඒක තමයි අර නිමිති වලින් ගන්නේ. පරණ පෙර ඇසුර නේ පෙර ඇසුර. පෙර ඇසුරාවේ කොහොමද ආයත කලින් ආයතන පාවිච්චි කරලා කලින් ආයතන පාවිච්චි කරනකොට දෙය නෝන පිහිටියද නැහැ. දෙය නෝන පිහිටේ නැති හින්දා නිමිති
ඉක්ුනේ.
ඒකට ඒවත් අවිද්‍යාවෙන් හදපු නිමිති.
සමුදේ
ධර්මයන් පස්සේ කියන්නේ මේ එළියින් බලලා හැදුණු විදිහ හිතන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැනගත්ත තැනින්
පටන් ගන්නවා.
නොදන්න කම මත අවිද්‍යාව මතයි බාහිර බලලා මේ මොහොතේ සකස්
වෙනවා.
දැන් අපිට
ශබ්දයක්
ඇහුණා කනට ශබ්දයක් ඇහුණා. ඔව්. ඒක ශබ්දයක් නෙවෙයි. අපි කන වැඩ කරපු හින්දානේ ශබ්දයන්නේ. ඒ කියන්නේ සෝතයන්. කනට කරන්න පුළුවන් එක වැඩයි. මොකද්ද? අහනවා කියන්නේ. අහනාට අමතරව කියන දේවල් ඔක්කොම අපි ඇසීම ගැන හිතන්න ගිහිල්ලා එකතු කරන්නේ. හා. ඇහෙන්නනම් සද්දයක් තියෙන්න ඕන කියන එක කනේ වැඩක් නෙමෙයි. අපි ඒක ගැන කල්පනා කරලා කියන දේවල්. ඒවත් ආයේ පෙර ඇසුරම නේද? කොහෙන් හරි ඉගෙනගත්තු එකක් නේද ඔය කියන්නේ? එන්න ඇසීමට ඇති නෑ එළියෙන් ශබ්දයක් ආවා කියන එක. ඇසීමට ඇති නෑ කනක් තිබුණා කියන එක. ඇසීම කියන්නේ ක්‍රියාවක් විතරයි.
පරිකල්පන
ගොඩක්.
පරිකල්පනේ කිවිදන් අපි මීට පෙර නොදුදු දෙයක් විද්‍යාත්මකව ගොඩක්ය අලුත් දේවල් වෙන ෆෝන් නැත්නම් ඒ නිර්මාණ කරන්නේ පරිකල්පණින්
අත්නු දුටු දෙයක් අත්නු දුටු කොහොමත් හදන්න පුළුවන්. ඒතර ඒක කොහොමත් මේ හිතේම නිර්මාණයක් කියලා පේනවනේ නේද?
කොටස් කොටස් වශයෙන් තමයි එකතු වෙන්නේ වැඩි දියුනේ.
හරි දැන් මේ පරිකල්පන ඔක්කොම
අතිස්ලික ක්ලග්ගම් දැන් අර සැටලයිට් ඒ සංවේද ක්‍රමය. එයා හැදුවේ නෑ
සාර්ථක වුණාට කලින් හිතන්නකෝ. දැන් එයා ඕක හිතනකොට කොහෙද හැදුනේ?
මනසේ
තමයි හිතේ නිර්මාණය.
ඒක ප්‍රායෝගිකව
කරන ප්‍රායෝගික පැත්ත දැන් අපි ආයේ ලෝකෙට අහු වෙනවා. දැන් අපි බලන්නේ මේ අපි දැනගත්තු එක කොහොමද ආවේ? හරි. ඒකට අපි කල්පනා කරන ඔක්කොම හිතේ නිර්මාණය. පළවෙනි ඒක නම් අපිට තේරුම් ගන්න ලේසි. අපිට තේරුම් ගන්න අමාරුයි.
මේ
මොහොතේ තියෙන ඒ
තියෙනවා කියලා
ගන්නවා. ඔව්. අර බල්ලා ඉන්නවා කියන එක අපි අහුවෙලා නේ ඒකේ.
අහුවෙලා
නේ. ඒකයි දැසගත්තා කියන්නේ උපාදාන කළා කියන්නේ. අපි උපාදාන කරගෙන ඉවරයි. බාර අරගෙන ඉවරයි. ඒක හරියට අර වතුරට බැනකොට බල්ලෙක් ඉන්නවා කියලා බාර අරගෙන ඉවරයි. ඉන්න හින්දායි පේන්නේ. හරි.
එතෙන්ට ගිහිල්ලා ඉවරයි. එතකොට දැන් හිතෙන් හිතන ඒවා දැන් අනාගතේ වෙන එකක් කියමුකෝ. දැන් අනාගතේ මේ මොහොතේ නෑ නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අනාගතේ ගැන හිතලා වැඩක් නෑ. අනාගතේ ඇවිල්ලා. අතීතේ ගැන හිතලා වැඩක් නෑ. අතීතේ ගෙවිලා ඉවරයි. අපිට කරන්න දෙයක් නෑ. වර්තමානයේ යම් කිසි දෙයක් තියනවාද? අන්න ඒක ගැන හොයන්න. පච්චුප්පන්න යෝ ධම්මං සත්තත්ත විපස්සති. වර්තමානයේ යම් කිසි ධර්මතාවයක් තියනවා නම් එතන එතනම විදර්ශනය කරන්න. විදර්ශනය කරන්න කියන්නේ ඒක ඇත්ත හොයන්න. එතකොට අපි වර්තමානයේ ඇත්ත දැක්කොත් අනාගතයේ ඇත්ත දකින්නත් පුළුවන්, අතීතයේ ඇත්ත දකින්නත් පුළුවන්. වර්තමානයේ රැවටුණොත් අපි අනිත් දෙකේම රැවටෙනවා නේද? මේ මොහොතේ අත්දකින්න කීයත් හොයාගන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න. එතකොට අනිත් ඒවට උත්තර එනවා. මේ මොහොතේ රැවටිලා ඉඳන් අපි අතීතේ හරි අනාගතේ හරි හිතන්න ගියොත් මේ රැවටීම මතනේ හිතන්නේ. වර්තමානයේ මුලාව දුරු කරගන්න විදිහ තමයි පච්චුප්පන්න යෝ ධම්මං තත්තත්ත විපස්සති. වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නම් එතන එතන විදර්ශනය කරන්න. ඊට දැන් අර බල්ලා අපිට වර්තමාන ධර්මයක් නෙවුනේ. දැන් සද්දේ ඇහෙනකොට මෝටර් බයික් එකක් හරි මොකක් හරි යනවා කියලා හිතනවා නේද? මේ වර්තමානයි. මේ මොහොත. ඒ කියන්නේ මේ යන මෝටර් බයික් එකද මේ දැනගත්තා. ඒකටුනේ සද්දයක් ඇහෙනවා හිතන්නේ. අපි ලෝකෙට ඇවිත් විදිහට විශ්වාස කරන එළිය මෝටර් බයික් එකක් ගියා. ඒකෙන් සද්දයක් ආවා. ඒක මගේ කනට ඇහුණා. හරි. දැන් ඕක අපි අපේ පැත්තෙන් සිද්ධ වුණ එක බලුවා. ඉස්සෙල්ලා උනේ සද්ද ඇහුණ එකද හිතුව එකද? සද්ද ඇහුණ එක. ඊළඟට මේ ඇහුණ සද්ද ගැන කල්පනා කරන්නේ. කල්පනා කරනකොට ඇසීම වෙලා ඉවරයිනේ. මේ සද්දේ ඉවරයි. සද්දේ ආපු ඝනක් ඉවරයි. ඒක දැනගත්තු විඥානෙ ඉවරයි. නේද? ඒක ගැන හිතනකොට අරවයි කිරුවක් නැතුව නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට සද්ද ගැන හිතනකොට නේද මෝටර් බයික් එකක් කියලා දැනගත්තේ. එතකොට මෝටර් බයික් එක කියලා දැනගන්නකොට සද්ද නිරුද්ධ වෙලා ඉවරයි නේද? සද්ද ඇහුණාට පස්සේනේ හිතන්නේ නේද? හිත වැඩ කරනකොට සද්ද නිරුද්ධ වෙලා ඉවරයි නේද? මෝටර් බයික් එක සකස් වුණේ සද්දේ ඉවර වුණාට පස්සේ නේද? අපි දැනගත්තුවේ. එහෙනම් මේ පස්සේ දැනගත්තු මෝටර් බයික් එකෙන් අර ඉස්සෙල්ලා සද්දේ ආවා කිව්වොත් හරියද? එහෙම අපි කියන්නේ. සද්දේ ඉවර වුණාට පස්සේ අපි හිතන්නේ. එහෙනම්ට පස්සේ නේ හිතන්නේ. හිතනකොටනේ මෝටර් බයික් එක කියලා දැනගත්තා. මේ මෝටර් බයික් එක අපිට සකස් වෙනකොට සද්දේ ඉවරයිනේ. හැබැයි අපි විශ්වාස කරන්නේ ආ මෝටර් බයික් එක එහෙ තිබුණා, ඒකෙන් සද්දේ ආවා, ඒක මට ඇහුණා.
ඇත්තටම මෝටර් බයික් එකේ ලැබෙන තියෙන කාර් එකක් කියලා වෙන්නත් පුළුවන්.
ආ මට හරි වෙන්න පුළුවන්. දැන් අපි දැනගත්තා
මේ හිත ඇතුලේ මෙන්න මෝටර් බයික් එකක් ගියා කියලා.
දැන් අපේ මේ ඇතුලේ සිද්ධ වුණ ක්‍රියාවලිය අපි පෙන්වන්නවා. සද්ද ඇහුණාට පස්සේ මෝටර් බයික් එක කියලා දැනගත්තා. අපි විශ්වාස කරලා දැන් ඒ දැනගත්තු මෝටර් බයික් එකෙන් තමයි අර සද්ද ආවේ
කියලා.
ඒක වෙන්න බැරි දෙයක් නේ මේ. සද්ද ඉවර වුණාට පස්සේ සකස් කරපු මෝටර් බයික් එකෙන් අර කලින් සද්ද ආවා කියලා දැන් එළියෙන් තියෙනවා. මෝඩකම් කීයක් වෙලාද?
අපි ළඟ තියෙන පරණ ඉමේජ් වලින් තමයි අපි ඔක්කොම මේ වර්තමානයේ දකින්න හදන්නේ.
වර්තමානය සකස් කරනවා.
සකස් කරනවා.
හැබැයි සකස් කරලා දෙන්නේ පරණ නෙවෙයි. ගෙවිලා ගිය අතීතෙන් තමයි දැන් පැවැත්ම දෙන්නේ. නේද? සද්දෙට අදාළව අතීත අත්දැකීමකින් මොටර් බයික් එකක් ඇදලාගත්තා. ඒක දැන් එළියේ තියනවා කියලා බාහිරනේ තිබ්බා. ඊට පස්සේ එතනින් නවත්තන්නේ නැහැ. ඒ බයික් එකෙන් තමයි අර සද්දය. කලින් ආපු සද්දෙ. දේරා. මේ වෙන්න බැරි දේවල් ගොඩක් කරන අපි ඒක ඇත්ත කියලා.
අනිත්වා
දැන් කියන්නේ බාරා. දැන් කියන මොහොත කියන එක මේ. මොහොත හැදෙන්නේ ඕවා කොහොම එකතු වෙලා. ඒ නිසා තමයි වර්තමානයේ ඇත්ත දකින්. හරි. මොකට බයික් එක.
ත්‍රිවිධ.
ත්‍රිවිධ.
මේක
අම්මගේ කියන්නේ. මේක අම්මගේ කියන්නේ. මේක අම්මගේ දෙන්නද දෙකක් දැන් ටික දෙන්න. අනේ ගයිදන් එක්කෙනෙකුට මට මට මොටර් තනම් පේනවනේ මේ අපි සපස් කරපු දෙයක් අපි අරගෙනවනේ
තමයි.
දැන් මේ වැඩේ දැන් මන් දන්නා යන පැත්ත. මේක තර්ක කරලා අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අවුදහම අතක් ආවද? තර්කෙන් යන්න පුළුවන් ගානක් දෙනවා. හැබැයි නිවන තර්කයට අහුවෙන්නේ
නැහැ. තර්කයට අහුනොත් නිවන ලබන්නාම වෙනවා.
ඔව්. තර්කෙන් දැනගත්තට වැඩකුත් නැහැ. මොකද ඒ අපේ දන්න එකට අපි ගලප ගන්නවා මිස ඇත්ත ඇහිටි දකිනවා නෙවෙයි.
අපි නිමිත්තක් දාගන්නකොට
වෙන්නේ.
නිමිත්තට
තව පොඩි කොක්කක් සෙට් කරගන්නවා, තව එකක් ආවොත් ඒකට. ඔව්. දැන් රහතන් වහන්සේ දැන් අරහෙම මොටර් බයික් එකක් ගියා කියනකොටම නිමිත්ත හදලා ඉවරයි. එළියෙන් තියපු ගමන් අපි දැන් මෙහෙමත් හිතන්නකෝ. දැන් කණෙන් අහලා හිතෙන් හිතලානේ හැදුනේ මොටර් බයික් එක. දැන් ඕක එළියේ තියපු ගමන් මොකද වෙන්නේ? අපි ගියොත් ඒක දකින්න පුළුවන් කියන තැනට ආවනේ. ඇහැක් උපදින්න හැකියාව හැදුවා. අල්ලලා බැලුවොත් මෙහෙම දැනේ. කායක් උපදින්න හැකියාව. නැගෙන මේ ආයතන හයම උපදින්න හැකියාව
තියෙනවා
එළියේ තියපු ගමන්. ඔය එළියේ තියෙන ස්වභාවයට තමයි කියන්නේ නිමිති හැදුවා කියලා. ඒ නිර්වාණය නෙමෙයි එළියේ තියෙන එකක් කියලා විභාග ගන්න. ඒක බොරුවක්. බොරුවක් කියන්නේ අපේ පුරුද්දට ඔය බොරුවක් කියලා පෙන්නේ නැහැ. බල්ලට පෙන්නේ නැහැ වතුරේ බල්ලෙක් ඉන්නා කියන එක බොරුවක් කියලා. අපිට පෙන්නේ නැහැ ඔය එළියේ මොටර් බයික් එකක් කියන එක බොරුවක් කියලා. අපි ඒක මේ විදර්ශනයකින් පෙන්වන්නේ. ඒක තමයි ඒකට තමයි සමුදේ ධම්මානුපස්සතිය වෙන්න කියන්නේ. බාහිර රූපයක් තියෙනවා ඒක හටගත්තේ කොහොමද කියලා බලන්න. කොහොමද කියලා බලනකොට මේ ආයතන වලට එන්න වෙනවා. සද්ද ඇහෙනා ඉතින් හිතුවා. ඔය දෙක උනේ නැත්තම් අපිට උග නැහැ. එහෙනම් සද්ද ඇහෙනා කියන්නේ මොකක්ද? කන වැඩ කළා කියන්නේ ඇහුණා. හිතුවා කියන්නේ මොකක්ද? හිතේ දෙයක් හිත දැනගත්තා. එළියේ දෙයක් දැනගත්තා නේද? ඒක ආයතන කෘත්‍ය තේරුම් ගත්තා. ආයතන දෙක වෙන් කළා. රේඩියන් තියෙක මොඩ කමට ආයතන මුලා මත අවිද්‍යාව මත සකස් කළා කියලා තේරෙනවා. වතුර බල්ලෙක් හැදුවා වගේ. නැහ සමුදයයි කලයයි තේරෙනවා. සමුදේ තියෙන්නේ මුලා ආයතන මුලා. ආය. ඒ කරන්නේ. මේ මොහොතේ අපි එළියේ තියෙන එක දැනගත්තේ හිතෙන් අද කියලා. ටික ප්‍රැක්ටිස් කරනකොට තේරෙනවා. සද්ද විතරයි ඇහෙන්නේ. ඉතුරු ටික කොහේ ඇතුලෙන් හදන්නේ නේ? ඔකන අපිට සිහිනවන නැහැ. මෙතන ටිකෙන් ටික සිහිනවන පිහිටන්න පිහිටන්න තේන ඔය දැනගත්තේ හිතෙන් අඩු කියලා. ඔය දැනගත්තේ හිත පිහිටු කියලා. කියලා පේනවා නෑ. හුනේ සද්දයක් විතරයි. සද්ද කියන එකේ රූපයක් නැහැ නේ. මෝටර් බයිසිකලයක් වගේ රූපයක් නැහැ නේද? මේ හිත පේන්නේ රූපයක්. ඒ කණෙන් කරපු වැඩේ කොහොමද මේ ඇහෙන් දකින එකක් වෙන්නේ? වෙන්න බෑනේ. කනට අහන්න පුළුවන් එක රූප දකින්න බෑ. මේ මොහොතේ මේ සද්දය අහපු එක විතරයි. එහෙනම් ඉතුරු ටික කරලා තියෙන්නේ හිතෙන්. ඔන්න ඔය මනසෙන් කරන මායාවට තමයි අපි අහුවෙලා ඉන්නේ. හිතෙන් හැදුවා කියන තැන අපිට සිහිය නෝන නෑ. එයාගේ මායා ස්වභාවය තමයි ඔය දැනගත්තේ එළියේ තියෙන එකක් කියලා කියන්නේ. ඔක තමයි අර විඥානේ මායාකාරී ස්වභාවය.
අඹගිරි කතාව
තමයි. ඔව් ඔව්. දැන් මම කිවි අර දැනගත්න ගතියට කියන්නේ විඥානේ. ඒතර විඥානේ දැනගත්තම මොකක්ද? එළියේ යන බයික් එක. නැත්තම් ත්‍රී වීල් එක. ඒක විඥාණයෙන් කරපු මායාවක් මිසක් මේ මොහොතේ සිද්ධ වුණ දෙ නෙවෙයි. මේ මොහොතේ සිද්ධ වුනේ කණෙන් ඇහුවා හිතෙන් හිතුවා. ඉතුරු ටික කොහොම විඥාණයෙන් කරපු මායාවක්.
ඔබ සර අන්දියක් වුණා
නම්. ඔය ප්‍රශ්නේ එනවා. ඔවට උත්තරක් තියෙනවා ඒක. නෑ ඔව හොයන්න ඕනේ. මීට කලින් කවදාවත් ඔක දැකලා නැත්තම්. උපතින් මන් දන්නවා නම්. සද්දේ විතරයි නිකන් ලදරුවෙක් හිතන්නකෝ තාම ඒක අත්දකලා නැහැ. යටත් සද්දේ ඇහි. එයාට බයික් එකක් නැහැ නේද?
අර සින්දුකුත් තියෙන්නේ මොනවද මේ අකුරු ගන්න අකුරු ජාතික.
ඔව් මාල්ටි දේවල්
ගන්න පාට කොහොමද යන්නේ?
පාට
ගන්න සම්බන්ධයක් නේ.
ඔව්. ඒකේ හරි ලස්සනයි. ඒ ටික තමයි මේ ධර්මයේ එතන විස්තර කරන්නේ. මල් වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද? එයාට පාට අදාළ නැහැ. අත්දකලා නැහැ. පාට කියන්නේ මොකක්ද කියලා දන්නේ. සුවඳ දැනෙනවා. මල් වල තියෙන සුවඳ විතරයි පාටක් කියලා එකක් කොහෙද?
නෝ තේ සුවඳ කියන්නේ විතරක් තමයි. එයා ආය ආයතන හැම උපදන්න පුළුවන්.
නෑ එයා ඒකෙන් හදනවා.
සුවඳින් හදනවා.
එයාට ගෝචර වෙන දෙකෙන් එයා හදනවා මේක වෙනම කතාවක්. දැන් අපි එතනින් මෙතන වෙන මුලාව තේරුම් ගන්න ඕනේ. මේක කවදාවත් දැකලා නැත්නම් අපිට පාටක් නිර්මාණය වෙයි. එහෙනම් මේ අතීත අත්දැකීමම නෙමෙයි මේකට ගන්න. දැන් අතීතෙ ගෙවිලා ඉවරනේ දැන් තියෙන්නේ කොහොමද? අපි ගන්න අතීත අත්දැකීම. නැන් ඒ ගෙවිලා ඉවර එකක් නේ ගන්න. අතීතෙ දැන් තියෙන්න බෑනේ. ඒත් අපි අතීත එකක් ගත්තා කියලා දන්නේ නැහැ. ඒක දැන් පැවැත්මක් දුන්නා කියලා දන්නේ නැහැ. හැබැයි මෙතන මේ මුලාවන් ගොඩාක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ කියන්නේ රන්තෝජටා බහිජටා කියන්නේ. ගැටක් ගොඩට හිර වෙලා ඉන්නේ. අපිට මේක පැටලිලා කියලා දෙන්නේ. මේක ටිකෙන් ටික ලියන්න ඕනේ. අනිත් එක අපි හදපු පාට ලෝක අපිට මේ ජාතිය හැක් තිබුණා හින්දා කළු සුදු විතරක් පේන හැක් තිබුණා නේද සමහර සත්තුන්ට එහෙම
වෙන්නේ
නැහැ. බලන්න. ඔව් දැන්
අපිට
තියෙනනේ වෙන විදිහකට ඒක හදා
ගන්නවා
ඒක අල්ල ගන්නවා සමහර විට වාඩ තේරෙන්නේ නැහැ
එයා හිතන්නේ මේක තමයි
හැබැයි ඔය පාට දෙක තැන් දෙක මාරු කරලා දෙවුනොත් එහෙම වුණා
ප්‍රබලම පාටෙන් ගත්තට එයා යන්නේ සාසීවේසස්තු
ඒක දැන් අපිට දැන් පොඩ්ඩක් හිතුවොත් ප්‍රඥාවට මේක අහු වෙනවා දැන් වවුල කොහොමද දකින්නේ
ශබ්ද
තරංග වලයි හයිපිට රූට තියනවාද මේ පාට වල ලෝකේ නැහැ. ඒකට අපි හදාගන්න ලෝකේ අපි පරිහරණය කරනවා නේද මේ තියෙන ලෝකයක් පරිහරණය කරනවා නේද?
අපි දැනගන්න
මොකක් හරි ගැඹුරු ධර්මතාවයක්. අපි හදන ලෝකේ පරිහරණය කරනවා නේද? තියෙන ලෝකේ පරිහරණය කරනවා නේද? ඒක තමයි බුදුහන්දුර පෙන්නන්නේ මේ සලායතන ලෝකයක් තියෙනවා. ආයතන හයෙන් සකස් කරන ලෝකය. එහෙනම් නැත්නම් සංස්කාර ලෝකයක්. අපි හිතන් ඉන්නේ තියෙන ලෝකයක් කියලා. ලෝකේ තියෙන අපි කොහෙද ඉඳන් ආවා කියලා නේ අපිට හිතෙන්නේ. ඒ ලෝකේ ආ හිතන විදිහ. හරි? උදාහරණයක් නන්නේ මේ වෙලාවේ ලෝකේ හදාගෙනයි පරිහරණය කරන්නේ. උපද්දගෙන පරිහරණය කරන්නේ. මම වතුරට එවෙන බල්ලා බල්ලෙක් උපද්දගෙන ඌට පුරනවා. ඌට ඒක තේරෙන්නේ. ඇයි ඌ වැඩියෝ විශ්වාස කරන්නේ ඉන්න බල්ලට බුදුනා අපිටත් තෝකවයි එලා දේ
ප්‍රපංච කරනවා කියන්නේ
ප්‍රපංච ඉස්සෙල්ලා මඤ්ඤණා කරනවා ඒක ඊළඟට දිගට ගෙනියන්නේ ප්‍රපංච
සංඥානාති විපස්සී පණා
කරනවා කියන්නේ
ඒක අවිද්‍යාවෙන් සකස් කරන එක තමයි මඤ්ඤණා දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක මඤ්ඤණාව ඇත්ත ඇහිටි නෙමෙයි බෑ යාට හිතන්නේ ඒක ඇත්තයි කියලා වැර පුතක් ජනය මඤ්ඤණා කරනවා සාතන්වාදයට මඤ්ඤණාවක් නැහැ තවට මේ මේ ලෝක සේරටම යනවා තිස්සෙක් තලයක් කතා කරනවා තිස්සෙක් තලයෙන් පෘථග්ජනය මඤ්ඤණා කරනවා එයා සකස් කරගත්තා අහතනකට එහෙම මඤ්ඤණාවක්
නැහැ සාස්ත්‍රඥයා
එතකොට පඨවිය පඨවිය කියලා මඤ්ඤණා කරනවා පෘථග්ජනය රහතන්නාන්සේට පටවිය පටවිය කියලා මඤ්ඤණාවක් නැහැ. පටවින් පටවිතෝ මඤ්ඤති. සාමාන්‍යයෙන්. රහතන්නාන්සේ පටවින් පටවිතෝ නැහැ මඤ්ඤති. මඤ්ඤණාවක් නැහැ. එතකොට මාර්ගේ වඩනගෙන ආයර කියන සේක බුද්ධිලය කියලා එයා කරන්නේ එයා මාමඤ්ඤති. එයාටත් මඤ්ඤණා වෙනවා. හැබැයි එයා දන්නවා අපි මට මඤ්ඤණාව නෑ. රහතන්නාන්සේට මඤ්ඤණාව වෙන්නේ නැහැ. එනා එකෙන් නිදෙන්න උත්සාහ කරනවා මම
තියෙනවා කියලා පිළිගන්නවා
නේද දැනට අහු වෙනවා
නෑ මම නේද තියෙනවා
කියලා පිට මේ අවිද්‍යාවෙන් මේක වුණාට රහතන් වහන්සේට මේක වෙන්නේ නැහැ කියලා
කියනවා
ඒ නුවණ මත යා එකෙන් නිදෙන්න
උත්සාහ කරනවා
නිදෙන්න එනිසා යා මාර්ගය ප්‍රකට
ඒක අපි එකක් දෘෂ්ටි එක කදා ගන්නවා
මේ ඒ පදවි කියලා තමයි අන්‍යය කරන්නේ එළී රූපේ කලින් නිසා
ඔව්
නැත්තම් උපකරණයක්
තමයි තමයි කටේ දිලා නතර
නැහැ නේද? හරි. පටවිය නුඹ වාඩිලා ඉන්නකොට කකුල පොළවේ ගැටිලා තියෙනවානේ. අපිට ඒ දෙකම තියෙනවා. කකුලක් තියෙනවා පොළවක්.
පටවියෙන්
පටවිය පටවිය ගැටිලා. කියලා අපි හිතනවා. තද ගතිය තද ගතිය ගැටිලා. දැන් පොළව දන්නවද පොළවේ තද ගතිය තියෙනවා කියලා? නැහැ. කකුල දන්නවද කකුලේ තද ගතිය තියෙනවද නැහැ පොළවේ තද ගතිය තියෙනවා කිව්වෙත් අපි කකුලේ තද ගතිය තියෙනවා කිව්වේ
පතවියෙන් උපදිනවා කියන්නේ ඒක නේද
පතවියෙන් ඉතින් හදනවා කියන්නේ ඒ දෙකේම තද ගතිය මෙහෙන් හදලා එළියට තිබ්බා ඒගොල්ලන්ට බාර කරා අර බල්ලා හිතෙන් හදලා වතුරෙන් තිබ්බා වගේ තමයි. ඔක්කොම දැන් හම්බුනට එකපාරට පේන්නේ නැහැ නේද?
ටික ටික හිතන්න.
අපේ ඒකට තමයි අර සමුදේ ධම්මානුගතිය කියන වැඩ පිළිවෙලක් තියෙන්නේ. කය පිරිහින දකින්න කායනුපස්සනාව වඩන්න. පොළව තියනවා කියලා දැනගත්තේ කොහොමද? කකුල තියනවා කියලා දැනගත්තේ කොහොමද? මේ මොහොතේ අතීතයට යන්න එපා. මේ වර්තමානයේ කකුල පොළවේ ගැටිලා තියනවා කියලා දැනගත්තේ කොහොමද? අපි මොනවා හරි දැනගත්තා නම් මම මුලින්ම මතක් කළේ ආයතන හරි. දැන් බලන්න මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ? මේ මොහොතේ දැනගත්තා. කාය ආයතනේ මන ආයතන. නේ ඇහැට පෙනුන නෙමෙයි. කයට නෙදෙනේ. කාය ආයතනේ මන ආයතන කාය ආයතනින් දැනෙනවා මනසෙන් කල්පනා කරනවා නේද කාය ආයතනෙට පුළුවන් මොකක්ද එක වැඩයි මේ හැම ආයතනෙටම එයාට පුළුවන් එක වැඩයි ඇහැට නම් දකින්න විතරයි කන අහන්න පුළුවන් නාසයට දිවට කයට පුළුවන් දැනීමක් දෙන්න විතරයි නාසයටත් දැනෙනවා දිවටත් දැනෙනවා කයටත් දැනෙනවා ඒකට කියනවා මුත කියලා. දැන් හිතට පුළුවන් හිතන්න දැනගන්න විතර විඤ්ඤාණ. සිත සුතමක විඤ්ඤාණ.
සංඥාන
නේ. ඒ ඒවා
දැනීම.
ඒවා අවශ්‍ය නැහැ. බොහොම සරලව ගන්න. දැකීම කියන එක ගන්නවා. ඇසීම කියන එක ගන්නවා. දැනීම කියන එක ගන්නවා. එතනින් ගන්නවා. පාළියචන පොඩ්ඩක් අමතක කරන තරමට ලේසියි අතට. දැන්ුනේ මොකද්ද? කකුල පොළවේ ගැටිලා කියලා අපි දැනගත්තේ කොහොමද? කායායතනේ මන. හරි. කායායතනෙට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න විතරයි. දැනෙන්නේ. දැනෙන්නේ කොහෙද කොහෙද කියලා විස්තර ටික කියන්නේ කවුද? මනස. නේ. දැන් කායායතනෙද කිව්වේ කකුල පොළවේ ගැටිලා කියලා නෑ. එයාට පුළුවන් දැනීම දෙන්න විතරයි. දැනෙනවා මොනවාද? දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද කියන්නේ ආවේ කකුල පොළවේ වැඩි. ඒක කියලා තියෙන එහෙනම් මනස. නේද? ඒක කායායතනෙට බෑ මේ වැඩේ කරන්න. මන ආයතනෙන් තමයි ඒ විස්තර ටික දුන්නේ. නේද? ඒක පොළව හැදුවේ කාය ආයතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතන. කකුල හැදුවේ කාය ආයතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතනෙන් හදපු ඒවා සිතෙන් සිතීමක් විතරයි නේද?
අතීතයෙන් ගතු නිදි වලින් නේද?
ආ අතීතයෙන් ඉති උදව් කරගෙන හිතෙන් හදපු දෙයක්. ඒ හිතෙන් හදපු දෙය අල්ලන්න පුළුවන්. එහෙනම් අපේ මෝඩකමට ආයතන මුලාවට නේද අල්ලන්න පුළුවන් පොරව. හරි අල්ලන්න පුළුවන් කකුලක්. හරි
අනිත් ආයතනෙන් තේරුම අපිට දෙනවා ඇස් වලින් බලවත් උදව් කරනවා ඒ මොල් ටිකම කියනවා.
ඔව් දැන් ආයතන හයෙන්ම දැන් විඥානයේ මායාකාරයෙන් මැජික් කාර්ය හය දෙනෙක් ඉන්නවා. හරි ආකාරයකට අපි රට අපි මොකද වෙලා තියෙන්නේ? හය දෙනාම කියන්නේ ඇත්ත කියලා එක්කෙනෙක් කියපු එකට අනිත් එක්කෙනාගේ බොරුවත් ඇත්ත කරලා ගන්නවා. මේ කායතනකින් කිව්වේ එළිය තියෙන එක කිව්වහම අනිත් ආයතනෙත් ඒ එළිය තියෙන එක තව විස්තර කරනවා.
මට ඒක අල්ලන්න පුළුවන් කියලා
කියනවා. අර ඒ නිමිත්තට ආයතන හයින්ම ඒවා දාගන්න. ඒකයි නිමිති සකස් කරන්නේ.
අපි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විදිහට ඒ ආයතන සලහිතන හොඳට ලැබීම කුසල කර්මයක හේතුවක් නේ.
ඔව්. මේකත් හොඳ ප්‍රශ්නයක්. ඔව්.
ඒක
හරි කර්මයක්. මොනවත් ඒක හරියට වැඩ කරන්නේ නැහැ නේ. ඇහැ අඩුවට පේන්නේ නැත්තේ අකුසල කර්මයක්. එතකොට ඒක කුසල කර්මයක් වෙන්නේ මේකයි. දැන් මේ ලැබෙන්නේ ෂණ සම්පත්තියනේ. ෂණ සම්පත්තියේදී ආයතන අඩු වුණොත් එහෙම මගපල් ලබන්න බෑ. එහෙම ධර්මතාවයකුත් තියෙනවා. ඇයි? මේ හැම විදර්ශනා කරන්න තියෙන මේක අවබෝධ කරගන්න. විදර්ශනා කරලා නම් ඒ අත්දැකීම තියෙනවා. අත්දැකීම නැත්නම් අපිට ඒක විදර්ශනා කරන්න බෑ. ඒකට ආයතන හැම හොඳට
ධ්‍යාන වඩලා ආයතන අඩු කර කර ගන්න
ඒ යටපත් ඉන්නෝනේ. ඒ යටපත් කිරීමක් හිතමු.
අරූපාවචරය.
ඔව්.
ඒ මුලංගි රූපේ නැහැ. එතකොට කානුපස්සනාවක් නැහැ.
ඔව් ඒකනේ දැන්
කන කායතනේ නැති අරූප ලෝකය.
ඔව්. එහෙමයි දැන්. දැන් කාම ලෝකෙදී ආයතන 6ම තියෙනවා. ඒ කන්නාසේ දේ ශරීරයේ මනස. රූප භූමිය කියන මට්ටමේදී අර මුත කියන ටික අයින් වෙනවා. ඒ කියන්නේ කයයි නාසයයි දිවයි. මේ ටික වැඩ කරන්නේ. ඒවා යටපත් වෙනවා රූප රූපාවචර මට්ටම. අරූපාවචර මට්ටම වෙනකොට ඇහැ කන දෙකක් උපදින්නේ. ඒතර මනස විතර. ඒක අරූප කියන්නේ මනස විතරයි වැඩ කරන්නේ. එහෙම ආයතන යටපත් වීමක් තියෙනවා. ඒකෙනුත් පේනවා මේ කෙලෙස් යටපත් කිරීම තුළ ආයතන නාස්ති කරන්න පුළුවන්. එහෙනම් කෙලෙස් මතනේ ආයතන
තියෙනවා. ඒකත් මාර්ගය නෙවෙයි.
ඒ මාර්ගය නෙවෙයි යටපත් කිරීම. ඒ තාවකාලික යටපත් කිරීම. අර මාර්ගය කියන්නේ ඒවා උපදින්න හේතුම හොයලා දැන් කෙලෙස් යටපත් කරනවා නේ. කෙලෙස් තියෙන්නේ කොහොමද කියලා හොයලා ඒක කඩලා ගන්න. එතකොට ආයතන ආයෙත් උපදින්නේ නැහැ.
ආයතන හැම හොඳාකාරුනේ තිය අවිසුන් ගොලියකේ නිවන් දකින්න මාර්ගය දැක්කම
නමයි. ඔව්. හැබැයි කතා කරන්න පුළුවන්කම තිබිලා පස්සේ ගොළු වුණා නම් පුළුවන්. දැන් ස්පෙනීම තිබිලා ස්වන්ද වුණා නම් පුළුවන්. මොකද එයාට ඒ අධ්‍යක්ීම තියෙනවා.
උපතින්ම
උපතින්ම අන්ද වුණොත් බෑ. නිදහයි කියලා තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා. ඒක ආයතන හය ඇතුළත
කියන කේදී දැන් මානසික කරක් කියනවල එහෙම කෙනෙකුටත් දැනෙන්න තරමේ.
ඒක මෙහෙමයි දැන් කලින් ප්‍රගුණ කරලා තිබුණත් ඒ කතාව වෙනස්. ඒ කියන්නේ දහමක් කාලා සම්මාදිට්ඨිය ඇති කරගෙන තිබුණත් ඒක වෙනම කතාවක්. එහෙම ඇති කරගෙන නැත්නම් එතෙන්දී ආයේ ඇති කරගන්න බෑ.
ලදරුවට
කිසිම නැහැ කියන්නේ. ලදරුවට සද්ද ඇහෙන්නේ නැද්ද?
ඇහෙනවා.
ඇහෙනවා.
ඒත් එයා හිතේ දාගින්නේ නැහැ නිකන්.
හිතේ දාගින්න නැහැ ඕක කණෙන් ඇහෙනවා කියලා. කණගෙන ඉගෙනගෙන නැහැ.
ඔව්.
හැබැයි සද්දේ ඇහෙනවා. බාහිරෙන් ඕක ඇහෙනවා කියන එකක්
තියෙනවා.
ඒක දන්නේ
නැහැ
බල්ලයි කියලා
දුන්නා.
ඔව්. ඒක ඊළඟ ඊළඟ දන්නේ නැහැ. ගමක්
එයා
දන්නේ
නැහැ. නෑ මෙහෙම නෑ මෙහෙම හිතන්න බල්ලෙක් කියලා දන්නේ නැහැ. අපි හිතමු බල්ලාගේ සද්දය ඇහෙනවා කියලා. ඔය සද්දේ ඉන්නේ එළියෙන් කියලා දන්නේ නැද්ද? දන්නවද? ඔය සද්දේ ඉන්නේ බාහිරෙන් කියලා දන්නවද?
ගැස්සෙනවද
ළමයි? එතකොට එතකොට අජ්‍යත්ත බහිද්ද වෙන්නේ. සද්ද එන්නේ එළිය. මම ඉන්නේ ඇතුලේ. මට සද්ද ඇහෙනවා කියන එකට එන්නේ. එතකොට දැන්
සද්දවත් අද
බල්ලා හැදුවේ නැතත් සද්දේ බාරගත්තාන් රූපෙට අහුණා.
හරි. ඉන්නේ ශබ්ද රූපෙට. ඒක නිසා දන්නවනේ ටිකක් ලොකු වෙච්ච ගමන් අර දෙයක් නැති වෙන්නේ නැහැ කියලා දන්නවා. බෝලයක් අතේ තිබිලා අපි හැංගුවෝ. එයා
එතකොට
පොඩි
ළමයාගේ කෙලෙස් නැතුව නෙමෙයි පොඩි ළමයා රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. එයාගේ තියෙන අනුසය කියලා ජාතිෂ්. ඇයි? දැන් මනුස්ස ජීවිතයක් ලබන්නේම ගිය ජීවිතේ තණ්හාව ඉතුරු කරගත්තු වෙනින්න. ආයතන උපදින්න හේතු ටික තිබිච්චයින් දැනේ ආයෙ උපදින්න. රහතන් වහන්සේ නායක උපදින්නේ නේද? එතකොට ඒ කෙලෙස් ටික තියෙනවා. මමත්තේ එහෙමම තියෙනවා.
තුන් කේන්දර සටහනේ තියෙන්නේ ඒ කතාවද?
ඒක නම් මන් දන්නේ නැහැ. ඒක දහමට අදාළ එකක් නෙවෙයිනේ. ලෝකෙට ඇවිත්
ඉන්නේ මොහොම වෙනවා මිච්ච වෛද්‍යවරයෙක් එනවා.